පිතුනේ අපේ ගෙවෙන ජීවිතය ඇතුළේ වෙන සිදුවීම් එක මේ ගෙවෙන ජීවිතයේ වෙන සිදුවීම් එක අපි වගකීමක් ගන්නෙම නැති එකක් තියෙනවා. අපි හැම වෙලාවෙම තමන් ගැන වගකීමක් ගන්න නැතුව තමන්ට පරිබාහිර තමන් වටා තමා සමග තියෙන දේවල් එක්ක අපි වගකීම් කියන එක හරියට මිශ්‍ර සිද්ධ කරනවා. ඒ කියන්නේ ඔබේ ජීවිතේට වගකීමක් කියන එක මතක් වුණොත් එහෙම, මට වගකීමක් තියෙනවා කියන එක මතක් වුණොත් එහෙම, වගකීම් සහගතව ජීවත් වෙන්න තියෙන බව මතක් වුණොත් එහෙම, යුතුකම් වගකීමක් හරි කියලා මට්ටමේ මතක් වුණොත් එහෙම, මුලින් මතක් වෙන්නේ මොකද්ද බලන්න ඉතල බලන්න පොඩ්ඩක්. හැම වෙලාවටම මතක් වෙන්නේ, හැම වෙලාවටම සිහිපත් වෙන්නේ තමන්ට පරිබාහිර දෙයක්. වගකීමක් සම්බන්ධයෙන් මතක් වෙන්නේ සිහිපත් වෙන්නේ තමන්ට පරිබාහිර දෙයක්. එහෙමත් වෙලාවක තමා තමන්ට තමන් ගැන වගකීමක් තියෙනකොට සිහිපත් වෙන්නේ. අද උදේත් එද්දි වගකීම් ඉටු කරලා නැත්තේ. ඒ වගකීම් ඉටු කරලා ඔක්කොම වගකීම් ඉටු කරලා ඉවර වුණාට පස්සේ වෙලාවක් තිබ්බොත් ඒ වෙලාවට තමන්ට වගකීමක් තියෙනවා කියලා මතක් වෙන්නේ නැහැ ඉතින්. අඩු ගානේ කෑම ටිකක් කාලා ඇඟපත හොදාගෙන ඒ ටික හරි කරගන්න වෙලාවක් අපි කියන අර මේ අද දවසේ නම් වෙලාවක් හොයාගන්න හම්බුනේ නැහැ. මට නා ගන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. මට කා ගන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ. මට නිදා ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඔය කන්න බොන්න නාන්න නිදා ගන්න වෙලාවක් තිබ්බේ නැත්තේ තමන් ගැන තියෙන වගකීමට කරලා ගිහිල්ලාද? කවුරු ගැන තියෙන වගකීමට කරලා ගිහිල්ලාද? ඔච්චර අපිට හැමුනේ. හිතලා බලන්න. ජීවිතේ උපන් දා ඉඳලා තේරුණ දා ඉඳලා වගකීම් සහගතව ජීවත් වෙන්න ඕන කියලා ලෝකයා කිව්වා වගකීමක් අරන් ජීවත් වෙන්න, වගකීම් සහගතව ජීවත් වෙන්න. බලන්නේ ජීවත් වෙන්න පටන් ගත්තාන ජීවත් උනේ කවුරු ගැන මොකක් ගැන වගකීමක් අරගෙනද කියලා. හැබැයි අපට හිතෙනවා අපි පිළි අරන් ඉන්නවා, අපි දරාගෙන ඉන්නවා අනිත් සියලුම වගකීම් යුතුකම් ඉෂ්ට කරලා ඉවර වුණාට පස්සේ මම මේක දැන් ඔබ මේ දහමත් එක්ක ඉන්න නිසා හිතෙනවා ඇති මේ ඔක්කොම වගකීම් යුතුක ඉවර වුණාට පස්සේ මං වෙනුවෙන් බලන්න ඕන කියලා. එහෙම නැහැ. ඔබ ඔබට යම් තාක් යුතුකම වගකීම ඉටු කර ගත්තොත් තමා ආන්ගේ ඔබ ඔබට යුතුකම වගකීම යම් තාක් ඉටු කර ගත්තද ආන්ගේ මට්ටමට තමා ඔබට ළඟින් ඉන්න සමීපතම පිරිසට ඔබෙන් වගකීම ඉටු වෙන්නේ. ඔබත් එක්ක ඉන්න පිරිසට, ඔබේ ඥාතිත මිත්‍රාදීන්ට, ළඟම පවුලේ කට්ටියන්ට, හිතවතුන්ට, ලෝකෙට ඔක්කොම ටික කරලා ඉතුරු වෙලාවෙන් මට යුතුකම් වගකීම් ඉටු කරගන්න මං සැනසෙනවා කියන එක නෙමෙයි. හැබැයි ලෝකයා අපට කියලා දීලා තියන්නේ එහෙම. ලෝකයා අපට කිව්වේ එහෙම. දැන් මේ කියන්නේ ඔක්කොම නවත්තලා ගිහලා උයන්නේත් කරන්නේ නැතුව ඔක්කොම කරලා නවත්තලා ගිහිල්ලා කාමරයට ගිහින් දොරත් අහගෙන භාවනා කරන එක ගැන එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. අපේ හැම වෙලාවෙම දෘෂ්ටියක් තියෙනවා. අපි කියන ඉස්සර කිව්වේ ඔබ මේ දහමට ආව මුල්ම කාලේ කොහොමද කිව්වේ? වෙලාවක් නෑනේ යන්න. වෙලාවක් නෑ මේ කරගන්න. වෙලාවක් තිබ්බොත් මම යනවා. තියෙන වෙලාවටනේ මම මේ යන්නේ. ඒ කියන්නේ අපට මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න, මේ භාග්‍යතුන් වහන්සේ කියපු දේ කරන්න අපි හැම වෙලාවෙම හිතුවා සියලු වගකීම් වල නිදහස් වුණාට පස්සේ අපට ඒක කරන්න වෙලාවක් හම්බෙයි කියලා. ආන් එහෙම කරගත්තාම අපිට හිතුණා මේක කරගන්නත් පුළුවන් කියලා. නෑ. එහෙම නෙමෙයි. ඔබ ඔබට යම්තාක් යුතුයකම වගකීම ඉටු කරගෙන ඔබ ඔබගේ ඔබ ඔබ සම්බන්ධයෙන් තමන් තමන් සම්බන්ධයෙන් කොච්චරක් වගකීම් සහගතද? තමන් තමන් සම්බන්ධයෙන් කොච්චරක් වගකීම් සහගත ජීවත් වෙනවද? ආන්ගේ මට්ටමට තමා අපෙන් අපි වටා ඉන්න පිරිසට, අපි සමග ඉන්න පිරිසට, අපි සමග මේ වැඩවසන ලෝක සත්වයට යහපත වෙන්නේ. හැබැයි අපට හිතෙන්නේ ගණි පැත්ත මුළු ලෝකෙටම යහපත කරලා ඉවරලා අන්තිමට මට යහපත කරගන්නවා කියලා. ඇත්තටම ඒ ගමන ඇතුලේ යහපතක් වෙලා නැහැ. බුදුහාරෝ දේශනා කරනවා වෛර පහක් බය පහක් දුරු වෙන්නේ සෝතාපන්න ඵලයෙන් උරුට කියලා. වෛර පහක් බය පහක් දුරු වෙනවා කියලා කියනවා සෝතාපන්න කෙනාට. එහෙනම් තමන් නිසා ලෝකෙට වෛරයක් නම් ගොඩනගන්නේ, බයක් නම් ගොඩනගන්නේ. හැම වෙලාවෙම තමා සහ තමා නිසා ලෝකෙට වෛර බය නම් ගොඩනගන්නේ. කොහොමද අපි කියන්නේ ලෝකෙට යහපතක් වෙනවා කියලා? අපට අර්ථකථනය කරන්න පුළුවන්. කන්න ටිකක් දෙන එක, බොන්න ටිකක් දෙන එක, ඒ ටික එහෙම අර්ථකථනය කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතන් ඉන්නවා යුතුයකම් වගකීම් කියන්නේ මේ කයට කරන දේවල් ටිකට කියලා. කන්න ටිකක් දෙනවා නම් යුතුයකමක් වගකීමක්, බොන්න ටිකක් දෙනවා නම් යුතුයකමක් වගකීමක්, ඉන්න තැනක් දෙනවා නම් යුතුයකමක් වගකීමක්. ඒකත් යුතුයකමක් වගකීමක් තමයි. නමුත් ඒක උත්තරේ නෙමෙයි. ඒකයි බුදුරණා දේශනා කරන පින්වත් මහණනි, තමන්ගේ දෙමාපියෝ දෙන්නත් තමන්ගේ උරපතු දෙකේ තියාගෙන මැරණකන් අසූචි මලමුත්‍ර අදගෙන උපස්ථාන කරත්, කන්න බොන්න දුන්නත්, බෙහෙත් හේත් කරත්, හැබැයි ඒ දෙමාපියන්ට ධර්මාබෝධයට පත් වෙන්න තමන්ට යමක් කරගන්න බැරි වුණා නම් බීපු කිරේවත් ණයක වෙන්නේ නැහැ කියලා. එහෙනම් කොච්චර දුකම වගකීමක්ද ඒක? කොච්චරක්ද කියනවනම් ඒ උපමාව බලන කොච්චර ඒක. ඒ උපමා බුදුරජාණන් වහන්සේ සමහර ගන්න උපමා ඒකට එහා තර්කකින් බිඳින්න බෑ. මොකද උන්වහන්සේගේ ධර්මයේ අතක්කා වචරයි. තර්කකින් බිඳින්න බෑ. කෙනෙක් කීවොත් එම ලොකුම සැප, ඒ කියන්නේ උපන්දා ඉඳලා ඒ තමන් දැන් දන්න දා ඉඳලා තමන්ගේ උරපත් දෙකේ හොවාගෙන, කියන්නේ බින්දු මාත්‍රයක්වත් ගැටලුවක් ඇති නොවෙන්න තියාගෙන තමා විසින්ම මලමුතුර අතගාලා සාතු සප්පායම් කරලා කෑම්බි මුල කන්න බොන්න දීලා බේත් හේත් කරලා ඇඳුම් පැළඳුම් අන්දලා මැරණකම් රැක්කත්, මැරණකම් බලාගත්තත් ණය ගෙවෙන්නේ නැහැ කියනවා. හැබැයි ඒ මට්ටමින් යුතුයකම් වගකීම් ඉටු කරන එක යුතුයකම් වගකීමක් නෙමෙයිද? යුතුයකම් වගකීමක් තමයි. හැබැයි කොහාට උන යුතුයකම් වගකීමක්ද? කයට. බුදුහාරගේ දහම සචිත්ත පරියෝ දපණං ඒ තං බුද්ධානුශාසනං. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තියෙන්නේ කොහාටද? සචිත්ත පරියෝ දපණං. උන්වහන්සේගේ අනුශාසනාව තියෙන සචිත්තේ දමණය කර ගැනීම සම්බන්ධව. එහෙනම් සචිත්තේ දමණය කර ගැනීම සම්බන්ධව අපි අතින් කිසිඳු දෙයක් වෙලා නැත්නම් ඒ හුදෙක් කුරුළුවම් මේ කුරුළු පැටියෙක් හැදුවා සමානයි. ඌත් කන්න බොන්න දෙනව රැක බලා ගන්නවා. අත්තවුටි ගාවට පස්සේ ඒ දෙන්නා වෙන්ගොල යනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව, බුදුරජාණන් වහන්සේගේ කතාව තියෙන්නේ පිටුනේ හිතත් එක්ක. හැබැයි අපේ මුළු ලෝකෙ මුළු ජීවිතේම බැඳිලා තියෙන්නේ කයක් එක්ක. අවිද්‍යා සහගත හිත, අවිද්‍යා සහගත මනස හැම වෙලාවෙම ක්‍රියාත්මක කරන්නේ ද්‍රව්‍ය වස්තුත් එක්ක. ද්‍රව්‍ය වස්තු අජීවි, සත්ව පුද්ගල ජීවි. ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගලයන්ට අවශ්‍ය දේවල් කරන්න තමා කරන එක තමා අපි තන වගකීම කියලා. ඒකත් වගකීමක් තමා. හබුත් නමුත් ඒක ශාසනයේ උත්තරේ නෙමෙයි. ඒක ශාසනයේ උත්තරේ නෙමෙයි. අවුරුදු 100ක් එහෙම ජීවත් වෙලා සතරපා යනවා කෙනෙක් එක දවසක් අනිත් බුදුරජාණන් වහන්සේගේ විදිහට ජීවත් වෙලා සුගතිය යනවා අඩුම ගානේ. කෝකද උතුම් බලන්නකෝ. ඒ කියන දැන් මේ ඔක්කොම නවත්තල ඉවරලා හිත දිහා බලාගෙන මේ දහම ගෙදර ඉඳගෙන ඉස්සරහන් තියන කියලා දෙනවා කියන එක නෙමෙයි. අපේ යුතුයකම මොකද්ද? වගකීම මොකද්ද කියලා අපි හරියට තෝරා බේර ගන්න ඕන. කායිකව යම් යුතුයකම් වගකීම් ටිකක් තියෙනවා. ඒ වගේම තමයි ඊට එහා තමන් මුලින්ම සුවපත් වෙලා ආන් ඒ සුවපත් වීම ලෝකයට පවුලකට දෙන එකේ යුතුයකම් වගකීම් ඊට එහායින් තියෙනවා. දෙමාපිය සම්බන්ධව බලන්න ඕන, රකි ගන්න ඕන, ඔක්කොම කරන්න ඕන. නමුත් ඒක විතරක් නම් කරන්නේ අපි කරලා තියෙන භාගයයි. සත්තුත් කරන එක, දහමක් දන්නේ නැති පිරිසත් කරන එක නම් බුද්ධ ශ්‍රාවකයෝ බඩ පත් වෙනන අපි කරලා තියෙන්නේ. අපි අතින් ඇත්තටම යුතුයකම හිටියුලා නැහැ. බුදුහා දේශනා කරනවා පින්වත් මහණෙනි, යම් කෙනෙක් මරණාසන්න මොහොතේ භාග්‍යතුන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන අල්ප මාත්‍රයක් මතක් වුණොත් ඒ මනුස්ස සුගතිය යනවා කියලා කියනවා. අඩුම සුගතිගාමි සත්වයේ බඩ පත් වෙනවා කියලා තියෙනවා. දැන් ඔහොම කියද්දි අපට හිතෙන්නේ නැද්ද? ඕක නම් මොකද්ද? මැරෙද්දි මතක් වෙන්නම ඒක මැරෙන්න ගිහිල්ලාම පොඩ්ඩක් බලන්න ඕනේ. නැත්නම් ඒක මැරිලම් බලන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඔය මරණාසන්න අත්දැකීම් වලට පත් වුණ කට්ටිය මැරෙන්න, අපි කියන්නේ ඒක මැරෙන්නම ගිහිල්ලා ගොඩාවා කියලා. ඔය මැරෙන්නම ගිහින් ගොඩාපු කට්ටිය පොඩ්ඩක් අහලා බලන්නකෝ අන්තිම කාලේ මොනවද මතක් වුනේ කියලා. ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ ඇප වෙන්නේ සෝතාපන්න ඵලයෙන් උඩට විතරයි. එතනින් මෙහා යමෙක් සද්ධානුසාරණ, යමෙක් ධම්මානුසාරිනම්, සද්ධානුසාරී ධම්මානුසාරී ප්‍රතිගත ප්‍රතිපදාවේ නම් ඉන්නේ. ඒත් උන්වහන්සේ ඇප වෙන්නේ නෑ. අනිවාර්යෙන් සුගතියෙමයි කියලා ඇප වෙන්නේ නෑ. ඒක ලේසි නෑ. භාවිතා බහුලී කතා උනේ මොකද්ද? හිතත් එක්ක බහුල බහුලව. ඒත් සමහරට සෝතාපන්න ඵලයට පත් වෙලා නැත්තම් සමහර විට බලවත් අකුසල ධර්මයන් නැగిලා එන්න පුළුවන්. ඒ නැగిලා එද්දී තමන්ගේ හිත පුරුදු කරලා නැත්තම් ඒ අකුසල ධර්මයන් එක්ක මේ ධර්මමාර්ගයේ දහම මානසිකාරය කරගන්න අරකට යට වෙන්න පුළුවන්. සමහරට අවුරුදු 45 50 කරපු පව් ඔක්කොම අවතකලා තිබිලා ඒ මොහොතේ දැන් මතක් වෙනවා. පොඩි කාලේ අවුරුදු 5 6 7 8 යන්තම් බහතෝරණ කාලේ කරපු පව් ටික මතක් වෙනවා. ආන් ඒ වගේ සිතුවිලි නැගෙනකොට ඒවා ධර්මයෙන් දකින් හිත පුරුදු කරලා නැත්තම් ඒකට යට වෙනවා. මහා පීඩාවකටපත් වෙනවා, මහා දුකකටපත් වෙනවා. සමහරට ඒක තමයි චුතිසිත බවටපත් වෙන්නේ. එහෙනම් ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඕන, ධර්මයේ පුරුදු කරන්න ඕන, හැසිරි ධර්මයේ පුරුදු වෙන්න ඕන. ඒක ජීවිතේ යම් කොටසක් බවට පත් කරගන්න ආන් ඒ සම්බන්ධයෙන් තමයි ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා. අපි මේ දේශනාව පටන් ගද්දිම කතා කරේ සසර පුරාවට කරගත්ත සියලුම පින්කුසල් සිහිපත් කරගන්න කියලා. මේ ආපු සසර ගමනේ බුදුවරු කොච්චර හම්බෙන්නේ නැද්ද? තමන්ගේ ලෙයින් උපන් දරුව කොච්චර සාසයෙන්ට පූජා වෙන්නේ නැද්ද? ඒ මාර්ගපල්ලාභී හෝ ඒ ධර්ම මාර්ගයේ දරුව කොච්චර තමන්ට බණ කියන්නේ නැද්ද? එහෙම නොවුනා කියන්න බෑනේ. සසර එච්චර දිගනම් ඒ ආපසසර එහෙම නොවුනා කියන්න බෑනේ. නමුත් අඩුම ගානේ සෝතාපන්නවත් වෙන්න බැරුණානේ. එහෙනම් කිසිම වෙලාවක ධර්ම දැනුම සම්බන්ධයෙන්වත්, තමන් කරන පින සම්බන්ධයෙන්වත් අදි තක්සේරුවෙන් ඉන්න එපා. අදි තක්සේරුවෙන් ඉන්න එපා. තමන් බලන්න තමන්ට අකුසල් සිතුවිල්ලක් එද්දි, අකුසල් සහගත දෙයක් සිහිපත් වෙද්දි තමන්ට කොච්චරක් ඒ වෙනුවෙන් දහම යොදාගන්න පුළුවන්ද? තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ තමන් කොච්චර ධර්මානුකූලද, ධර්මමාර්ගෙද? ධර්මානුකූල ජීවිතය කියන්නේ මේ ජීවත් වෙන එක ගැන නෙමෙයි. ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ හිතට නැගෙන සිතුවිලි සම්බන්ධයෙන් තමන්ගේ චිත්ත අභ්‍යන්තරෙන් අදහස මොකද්ද? අකුසලයක් එද්දී යට වෙන ස්වභාවය නම් ඉන්නේ. ඒ ගැන මතක්වත් වෙන්නේ නැත්තම් ඊර්ෂියාව කුහකකම කියන එක, අන් අයට අයහපතක් වෙනවා කියන එක, ඒ දේවල් සාමාන්‍ය නිකන් සිදුවීමක් නම්, මොකද අපිට හැම එකක්ම සිදුවීම්නේ, ඒකත් නිකන් සිදුවීමක් මට්ටමෙන් නම් යන්නේ. ඔය හිත සචිත්ත පරියෝදපණං වෙන ගමන් නෙමෙයි තියෙන්නේ. හැබැයි යමක් කරන ගමන් තියෙන්නේ. එය යම් දවසක විපාක දෙයි, යම් ශාසනයක විපාක දෙයි. එය මේ ශාසනයේ විපාකයේ පිණිස හැඩගස්සව ගන්නවා කියන එක ලේසි නෑ පිංගතුනි. මේ පේන මට්ටමේ තියෙන කය මේන්ටේන් කරන්න කොච්චර අමාරුද? ඔය කයේ කිලෝ එකක් දෙකක් තුනක් වැඩි වුණොත්, මූණේ කුරුලෑවක් දෙකක් ආවොත්, ලෙඩක් දුකක් හැදුනොත්, අසනීපයක් වුණොත්, ඒක යථා තත්ත්වයට පත් කරගන්න කොච්චර අමාරුද? ඒ වෙනුවෙන් කොච්චර බෙහෙත් බොන්න තියෙනවද? ඒ වෙනුවෙන් කොච්චර ක්‍රියා වදන් නගන්න තියෙනවද? ඒ වෙනුවෙන් ඒ කියන්නේ මේ කයේ තියෙන සාමාන්‍ය වෙනස් වීමක් නැවත සාමාන්‍යතර පත් කර ගැනීම. අසනීප වුණා, හෙම්බිරිසාවක් වුණක් හෙම්බිරිසාවක් හැදුනා, ඈ ඔළුවේ අමාරුවක් ආවා, බඩේ අමාරුවක් ආවා, කොච්චර වෙලාවක් යනවාද ඒක ප්‍රകൃතියට ගේන්න? ඒ තනියනොත් නෙමෙයිනේ, තව පිරිසෙන් උදව් එක්ක බේතේත් ගන්නවා, උපදෙස් ගන්නවා. එහෙමත් දේවල් කරගෙන ඔය මස්ලේ කය, ඔය මම කියලා හිතන් ඉන්න කය නැවත තිබ්බ තත්වෙට අඩුම ගානේ අර පෙලීම අඩුවෙන මට්ටමට ප්‍රകൃතියට ගේන්න කොච්චර වෙහෙසෙන්න ඕනද? හැමෝගෙම උදව් එක්ක නලා තියලා බලයි, බේතේ දෙයි, උපදෙස් දෙයි, සාතු සප්පායම් කරයි, ඒ ඔක්කොමත් කරලා ඔය කය යථා තත්ත්වයට පත් කරගන්න එච්චර මාරු නම් තමන්ට තනියෙන්ම දමණය කරගන්න තියෙන මේ හිත සම්බන්ධයෙන් කොච්චර වගකීමෙන් ක්‍රියා කරන්න වෙයිද? අපි හැම එකක් සම්බන්ධයෙන්ම වගකීම සහගතයි, හිත සම්බන්ධයෙන් වගකීමක් නැහැ. තරහ ගන්න වේගෙන් හිතෙනවා තරහ නැති වෙනවා නම් හොඳයි කියලා. ආසාව ඇති වෙන වේගෙට හිතෙනවා දාසාව නැති වෙනවා නම් හොඳයි කියලා. මේ ලෝකෙට බැඳිලා ඉන්න, මේ ලෝකෙ දරාගෙන ඉන්න ස්වභාවයට තීරණවද මේ ලෝකෙන් අතහැරෙන්න ඕන කියලා. එහෙම ලේසියෙන් හිතෙන්නේවත් නැහැ. බණපදයක් වස්සෙහිපත්ුන්නේ නැත්තම් ඔය හිත සම්බන්ධයෙන් අපි ලොකු වගකීමක් ඉන්න ඕනා. ඔය හිතමයි අපි සසරේ අරන් යන්නේ. ඔය හිතමයි අපි සසරේ අතවරම් කරන්නේ. ඔය හිතත් එක්කමයි වෙන් වෙච්ච, වෙන් කරන්න පුළුවන් කියන ගතියට අදාළ අවිද්‍යාව තුන බැඳිලා තියෙන්නේ. ඔය හිතෙන්මයි නිදහස් වෙන්න තියෙන්නේ. එහෙනම් අපි ලොකු අවධානයක්, වගකීමක් එක්ක මේ හිතත් එක්ක වැඩ කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තිබ්බේ හිතත් එක්ක වැඩ කරන විදියක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කවදාවත් පිඟුතුනේ මේ සතර මහා ධාතු ලෝකය ප්‍රශ්නයක් උන්නේ. යම් යම් විනය කරුණුත් එක්ක උන්වහන්සේ යමක් කිව්වට මේ සතර මහා ධාතු ලෝකේ උනාට ප්‍රශ්නයක් උන්නේ. ඒ නිසා ධනවතුන්ට වෛර කිරීමක්වත්, දුප්පතුන්ට ගැරහීමක්වත්, ධර්මමාර්ගයේ යන කට්ටිය හුවා දැක්වීමක්වත් කියන එක ශාසනයේ නැහැ. ගැරහීමක්, හුවා දැක්වීමක්, ඒ වගේම තමයි ඉස්මතු කර ගැනීම. ඒව සාසනේ නෑ. මොකද බුදුරණා දන්නවා ඒ හැම එකක්ම හිතක හැදෙන දෙයක්. යම් දවසක බෝධි මූලයේ මේ දහම ආබදුනා නම් එදා සිට ආපු මේ මුළු ගමනම හිතත් එක්ක තිබ්බ කතාවක් විතරයි. ඇත්තටම ජීවිතය කියලා කියන්නේම පච්චුප්පන්න මොහොතේ මේ හැදෙන හිත. ලෝකේ කියලා කිව්වේ බුදුරහණන් පච්චුප්පන්න මොහොතේ හැදෙන හිත. ඕන් ඔය පච්චුප්පන්න හිත තමයි උන්වහන්සේ දමණය කරගන්න ඕන කියලා. ඔක තමයි තේරුම් ගන්න ඕන. වගකීම් සහගත වෙන්න ඕන. ඒ වගකීම් සහගත වෙනවා කියන එක හැම වෙලාවෙම බනහා ඉන්නවා කියන එක නෙමෙයි. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් නැද්ද යුතුයකම් වගකීම් කරන්න යද්දී අපි අහන්නේ කොච්චර ප්‍රායෝගිකද? අපට නිකන් හිතෙන්නේ ප්‍රායෝගිකව වෙන දේවල් තමයි යුතුයකම් වගකීම් කියලා. ඒ ප්‍රායෝගිකතාවයේ අපි හැම වෙලාවෙම අර්ථකථනය කරන්නේ. ඒ ප්‍රායෝගිකතාවයේ අපි හැම වෙලාවෙම අපි දකින්නේ ප්‍රායෝගිකයි කියලා කයින් හෝ වචනෙන් යමක් කරනනම් විතරයි. යුතුයකම් වගකීම් සම්බන්ධයෙන් ඔබ කය වචනේදී කය සහ වචනේ පාවිච්චි කරලා යමක් කරනවද? අපි හිතන ඒක බොහොම ප්‍රායෝගිකයි. හැබැයි නිකන් පොඩ්ඩක් මානසිකාරය කරන්න වගනොත් එහෙම ඒක ප්‍රායෝගිකයි තමයි. නමුත් ඒක අර මට උන දැනින්නේ නැහැ. හැබැයි බුදුරණ දේශනා කරනවා හැම වෙලාවෙම මේ දහම ප්‍රායෝගිකව යොදන්න. මේ දහම මුලින්ම ප්‍රායෝගිකව යොදන්න තියෙන්නේ කොහාටද? හිතත් එක්ක. මේ දහම ප්‍රායෝගිකව යොදන්න තියෙන කොහොම මොකක් එකද? හිතත් එක්ක. කයයි වචනයයි එක්ක නෙමෙයි යොදන්න තියෙන්නේ, හිතත් එක්ක. ආන්ගේ හිතේ නැගෙන දේ තමයි කයෙන් වචනෙන් එළියට යන්නේ. අපි කියන්නේ නැද්ද මේ ලෝකේ මිනිස්සු එක දෙයක් කියනවා, එක දෙයක් කරනවා, තව දෙයක් හිතනවා කියලා. නිකන් සාමාන්‍ය මිනිස්සු නිකන් කතා කරන වචනේ තියෙන්නේ. එක දෙයක් කියනවා, එක දෙයක් කරනවා, ඊට වෙනම දෙයක් හිතෙහිද ඉන්නවා. එහෙනම් පුළුවන්ද මේ ක්‍රියා වදන් වලින් විතරක් හරියට මේ දේ තේරුම් ගන්න? බෑ බෑ. ඒක තමා විසින් බලන්න ඕන. හරියට හිතට යුතුයකම වෙනවද කියන එක තමා විසින්. ඒකේ මෙහෙමයි, ක්‍රියාවදන් දිහා බලලා යම් තරමක් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් ඒක තමන් තමන්ට ගලපලා බලන ඇත්තටම තමන්ට යමක් වෙලාද කියන එක. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ලෝකයේ එක එක විදිහට අරන් තියෙන්නේ. ඕන් ඕවයි ගැටලු ගොඩක අපි හිර වෙලා මේ යන්නේ. ඒ නිසා කිසිම වෙලාවක දහම් දැනුම අදි탁සීරුවෙන් තියාගන්න එපා. ඒ දහම් දැනුම නෙමේ ඔබට ධර්මමාර්ගයේ යුතුයකම වගකීම් ඉෂ්ට කරන්නේ. ඒක හුදෙක් බුදුහාම දේශනා කරනවා පද පරම ස්වභාවයක් විතරමයි. කිසිම උදව්වක් නැහැ මේ ජීවිතේ ධර්මාවෝදේ පිණිස ඔබේ දැනුම. හැබැයි පුංචි හරි ඒකෙන් කොටසක්, පොඩි හරි ඒකෙන් ප්‍රමාණයක් අපට පුළුවන් නම් පින්වතුනි භාවිතා බහුලී කතා කරන්න. අපට පුළුවන් නම් යුතුයකම වගකීම කරන තැනට ආන්ගේ දහම යොදව ගන්න. ආන් ඒක අඩුම ගානේ නෙයිය කියන කොටසට වැටෙයි. හෙවත් මේ මාර්ගයේ අමාරුවෙන් අවුත් කරන පිරිසක් ඉන්නවා. නෙයිය දහම අවුත් කරන බැරි පිරිසක් ඉන්නවා. පදපරම අපි අඩුම ගානේ පදපරම වෙලා ඉන්න ගමනේ අඩුම ගාන නෙයිය ගොඩටවත් එන්න පුළුවන් නම් මේක භාවිතා කරන කෙනෙක් බවට අපත් වෙනවනම් අද ඉතින් උග්ගටි තඤ්ඤ විපටි තඤ්ඤ කට්ටිය නෑ මට්ටමේනේ. ඒ කට්ටිය ඉවරයි. එදා ශාසනේ තිබ්බා කියද්දි ඉවරයි. වචන දෙකයි පද දෙකයි කිව්වේ ධර්මාබෝධයි. අද එහෙම නෑනේ. අද උදයන්ගම අත්තංගම ආශ්වාද ආදී නිස්සරණත් කියලා පිනුත්තාව ගොඩාක් කරලා ඔය ඔක්කොමත් කරලානේ මේක යන්තම් මේ ගැට ගහ ගන්නලා තියෙන්නේ. එහෙනම් කාලයක් යද්දී අපට වෙන ලොකුම අයහපතක් වෙනවා. ඒ තමයි අපේ මේ ධර්මමාර්ග ජීවිතයේ අදි탁සීරුව බවට පත් වෙනවා. දැන් නිකන් හිතලා බලන්න නිතරම පින්දහම් කරන්න හම්බෙලා තියෙන කට්ටිය. දැන් මං ඉදන්නේ දානෙත් හදනවනේ මෙතන ඉන්න සමහර මහත් මහත්මීලා. ඒකත් අවස්ථාවක් හම්බෙලා තියෙනෝනේ. කියන්නේ බලන්න කොතනින්ද පටන් ගත්තේ කියලා. අද කොතනද ඔබ ඉන්නේ බලන්න. අද 380 දවසේ සමාඩ දින ගණනාවක් මේ පූර්ණ කාලින පිරිසට දාණය හදන්න හපව අවස්ථාවක් හම්බෙලා තියෙනවා. හැමදම දහස් සංඛ්‍යාත මේ ධර්ම මාර්ගය හැසිරෙන පිරිසට. නමුත් බලන්න ඔබට මුල්ම දවසේ මේ මාර්ගයේදී තිබ්බ හිතේ ස්වභාවයේ අද ස්වභාවයයි. අද ගොඩාක් වෙලාවට නිකන් වැඩක් වගේ වෙලා ඇති. හැබැයි එදා සමායට වැඳ වැඳ කරේ අපි කියන්නේ මේ වැඳ වැඳ කරන්න ඕන කියලා. මං කියන්නේ හිතේ තිබ්බ ස්වභාවය, හිතේ තිබ්බ භක්තිය හොඳට බලන්නකෝ. ගිහින් තියෙන්නේ උඩ පැත්තටද පල්ලෑ පැත්තටද කියලා. ඔබ මුලින්ම දානේ හදපු දවසේ මේ කුස්සියේ ඔබ ඒක 10 පාරක් හදලා තිනවා අදයි. බලන්න හිතේ ස්වභාවය මොකද්ද කියලා. ඒ මේ වෙලාවේ ලැබිලා තියෙන දේ ඔය විපාක දෙන්නේ මොකද්ද? ඔය විපාක දෙන්නේ පින. ගහකට වතුර දා හිටියා, අර ඉස්සරහ පැත්තේ ඇවිල්ලා පිනක් හොය හොය හිටියා. ඊට පස්සේ ටික ටික පින පරිසම් දෙන්න ගත්තා. අද මුළු තැන්ගේ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේට සහ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන පිරිසට දාන මාණයෙන් අපුපස්තන ගන්න හම්බෙලා තියෙනවා. අද බලන්නකෝ එදා තිබ්බ හිතයි අද හිතයි කොහොම ස්වභාවය කියලා. නිකන් හිතෙන්නේ නැද්ද ඔබට මුල්ම දවසල තිබ්බ හිත අද තිබ්බනම් සමහර පිරිනම් පාන්නත් ළඟයි දැන් කියලා. වෙලාවට එහෙමුන්නේ නැත්තේ නේද? නැත්තම් ඔක්කොම පිරිනම් පාලා. ඒකයි අපට මේ ජීවිතේ හුරු වෙනවා. ජීවිතේ හුරුයි. රැකියාවකට යන්න ගියාම අහන්නේද පළපුරුද්ද කොච්චරක්ද කියලා. එක්ස්පීරියන්ස් එක කියලා අහන්නේ. රැකියාවක් දෙන්නේ අලුත්ම කෙනෙකුටද හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙකුටද? හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන හොඳ පළපුරුද්දක් තියෙන බල අවුරුදු 10ක් 15ක් 20ක් එහෙම බලනවා. ඒකනේ පෙන්ෂන් ගිහිල්ලා සමහරවිට ගැලවෙන්න දෙන්නේ නැත්තේ. එයා තමයි හොඳම කෙනා. රොඩ්ඩක් ගිහින් දානවා තව නේද? වැඩ ගන්නවා පින්වතුනි. අර හරකෙක් වගේම තමයි ඉතින්. මේ ලෝකය හැදිලා තියෙන්නේ එහෙම කියනවා. යුතුයකම වාකීමක් නේ පුතේ. කරන්න එපයි. හොඳයි හොඳයි. කරන්න ඕන තමයි. බලන්න Tamanට කොච්චර කෙරිලාද කියලා. ගැලවිල්ලක් නැහැ. ගලව ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් බලන්න අද තියෙන හිතේ ස්වභාවය මොකද්ද කියලා. අද අපට පින කරන එක හුරු වෙලාද? ඒක නිකන් පළපුරුද්දට ඇවිල්ලාද? එහෙම නැත්නම් ඇත්තටම අපි විසින් ඒක පිනක් වශයෙන්වත් අද වෙනවද? නැත්නම් අද ගොඩාක් වෙලාවට ඩියුටියක් වැඩක් මගේ වගකීමක් යුතුයකමක් වැඩක් වගකීමක් මට්ටමින් වෙලාද? ඒ වගකීම මට්ටමින් හිතට ආවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට බලන්න බෙන්න මේ ටික කරන්න එපා, මේ ටික ඉවර කරගන්න එපා, මේ ටික ඉවර කරන එකනේ මේ ටික මේ එළියේ බෙන්න මේ ටික හදාගන්න එක මේ ටික ඉවර කරන තමයි මගේ වගකීම. එහෙම තමයි හිතන්නේ. එසේ සිටිය යුතුයි. නමුත් අපි මේ ධර්ම මාර්ගයේ පරමාර්ථයක් එක්කනේ ජීවත් වෙන්න තියෙන්නේ. පරමාර්ථයක් නැවද ගන්න තියෙන්නේ. ඒ පරමාර්ථ උදෙසානේ මේ සියලුම සම්මුති, මේ සියලුම සම්මුතිය පාවිච්චි කරන්න වෙනුවෙන්නේ. එහෙනම් සම්මුතිය වෙන ගමන් පරමාර්ථය සිහිපත් වෙන්න එපා. පරමාර්ථ ගමන තුල ඉන්න එපා. බලන්න බලන්න එදා තිබ්බ ප්‍රසාදයක් තියනවද කියලා. බලන්න මේ හිත කොහටද යන්නේ කියලා. අද ගොඩාක් වෙලාවට ධර්මය කියන එක දැනුමක් වශයෙන් හුරු වෙලා, පින කියන එක වැඩක් වගකීමක් වශයෙන් හුරු වෙලා, නිවන් දකින්න කැප කරපු ජීවිතේ තවත් එක් ජීවිතයක් බවට හුරු වෙලා. හොඳයි, ගොඩාක් හොඳයි. තිබ්බ ජීවිතයට වැඩිය සීයට ප්‍රකෝටි ගුණයක් හොඳයි. හැබැයි ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්න ආන්ගේ හොඳ. ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්න ආන්ගේ හොඳ අපි කොච්චරක් පාවිච්චි කරනවද කියන තැනයි ප්‍රශ්නේ තියෙන්නේ. ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්න තමන්ගේ හොඳ ජීවිතය, තමන්ගේ හොඳ ගති පැවතුම් ටික ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන ගමන්ට කොච්චරක් ප්‍රායෝගිකව යොදාගෙන තියෙනවද? එතනයි ප්‍රශ්නේ. පිංගතුනි, ජීවිතේ හුදෙක් මේ ශාසනෙත් හුරුවක් කරගන්න එපා. පුරුද්දක් තිබ්බ නිසා තමා සසරේ දන් දීලා පින් කරලා කල්යාණ මිත්‍රව ඇසුරු කරලා නිවන් දකින්නත් කියලා හිතලා වැඩ කරලා ගති පුරුද්දක් තිබ්බ හින්දා තමා මේ ශාසනේ ඒ තැන්වලදී මේ ශාසනේ මේ ෆිල්ටර ඉස්සරහට එන්නේ. ඒ ෆිල්ටර ඉස්සරහට ආවේ මේ එන්නේ සසරේ තිබ්බ මේ වගේම තිබ්බ ගති පුරුදු නිසා තමා. ඒකයි මම මුලින්ම කිව්වේ පොඩි පිනක් කරලා පටන් ගත්තේ. අද ඔබ දානයක් දෙන මට උඩවිල්ලා දිනපතා. එහෙනම් අර සසර පුරාවට යටපත් වෙලා තිබ්බ ඒ ගති පුරුදු වලට පරිසරය සකස් වුණා, හේතු ගැලපුණා, සම්භූතය දෙන්න පටන් ගත්තා, සම්භූත වෙන්න පටන් ගත්තා නිවන් මාගේ ළඟට මෙන තැනට. හැබැයි සම්භූතය හැදෙන්න 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 හේතු ගැලපෙන්න 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 අපි සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ. මේ ජීවිතේ තව හුරු කරගන්න එකක් වුණොත් එහෙම අයසාසනයක් ළඟට යන්න වෙයි. ඒක කවද්ද කොහෙද දන්නේවත් නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ බුද්ධත්වයක් ගැන බුදුරජාණන් කතාවත් කරලා නැහැ. කවදායි බුදු කෙනෙක් හම්බෙයිද? එහෙනම් දැන් ගති පුරුදු ඔක්කොම එකතු වෙලා තියෙනවා. එහෙනම් මේ ජීවිතේ හුරු වෙන්න දෙන්න එපා. අදිටක්ෂයට පත් වෙන්න එපා. ඔය කරන දේවල් අතර සමහර අනිච්ච දුක්ඛ අනාත්ත මොකද්ද කියන එක සමහර දන්නේ. ඒ ගැන පැහැදිලි අර්ථකථන සමහර දී ගන්න බෑ කියන එක වැරදි සමහරට. නමුත් අඩුම ගාණ හිතේ චේතනාවක් තියනද බලන්න. මම මේ කරන දේ නිවන පිණසම, දුක අවබෝධ කිරීම පිණසම, ධර්මාබෝධයේ පිණසම හේතු වෙන්න කියලා අදිෂ්ඨානයක් තියනවද? හැඟීමක්වත් තියනද බලන්න. ඔය තමයි අවම දේ. පිනක් දහමක් කරද්දි, ධර්ම මාර්ගයේ හැසිරෙද්දි, බණක් අහද්දි, බණක් කියද්දි, දැනුම වුණත් කියද්දි අවම දේ. ධර්මාබෝධයේ පිණසම මේ හැම දෙයක්ම තමන්ට හේතු පිණිස අදිෂ්ඨානයක් තියන අදිෂ්ඨාන බලයි. පාරමී දසපාරමී දස උපපාරමී පුරලා බෝසත්වරයෙක් ආවේ අදිෂ්ඨාන තියාගෙන මෙන්න මේ ජීවිතයේ නියත බෝධිය තුල බුද්ධත්වයට පත් වෙන්න. එන අදිෂ්ඨාන බලයි හුරු වෙච්ච ජීවිතයට හා අදිෂ්ඨානයේ බලයි හුරු වෙච්ච ජීවිතයට හා අපිට මේ දැනන එකක් කියන්නේ මේ ශාසනය හුරු වෙන්න දෙන්න එපා. හුරු වුණොත් ටික 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 මේකේ වටිනාකම අඩු වෙනවා. මේ ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම අඩුන පටන් ගන්නවා. හැබැයි මතක් වෙන මොහොතක් එනවා. අපි කියන්නේ මේ ඔබට මේ අත්දැකීම නිකන් හිතලා බලන්න එක, මේ ළඟ අත්දැකීම අපි ගමු. තමන් නිකන් හිතලා බලන්න තමන් දැඩි ලෙස රෝගාතුර වුණු දවසක්. රෝගාතුරන කාලේ සිහිපත් කළා මන තමන් දැඩි ලෙස. තමන්ට දැඩි ලෙස රෝගාතුර වුණා. උගුරු යමාරුවක් ආවා. දවස් දෙකක් ඇඳේ ඉන්න වුණා. ගෙදර වැට්ටි කරගන්න බැරි වුණා. බලන්න හිතේ ස්වභාවය. ඒ කියන්නේ ඔබ කායිකව ලෙඩ වුණා. මේ අත්දැකීමක් එක්ක යා. මේ දහම් ප්‍රායෝගිකව යොදන්න එපා අපිනේ. ප්‍රායෝගික වෙන්න එපා ජීවිතේ. තමන් බලන්න තමන්ට මම මේ කියන්නේ තරහ ගිය අවස්ථාවක්, වැඩක් කරගෙන ගිලේ වැඩේ උන් නැති අවස්ථාවක් නෑ නෑ. ඒවා ඒක පස්සට තියන්න කොහා. එදිනෙදා ජීවිතේ මේ ලෙඩක් දුකක් වුණ වෙලාවට බලන්න ඔබ කොච්චර පින් කරලා තියෙනවද? ඔබ කොච්චර පින් කරනවද? හැබැයි බලන්න එරට හිතේ ස්වභාවය මොකද්ද කියලා. සමහර දවස් 3ක් ඇඳේ හිටියා. මතක් වුණාද මෙතෙක් කරගත්ත පින් ටික මේ වෙලාවේ හැරි මැරුණොත් මම නිවනට උපනිෂ්ඨ වෙයි කියලා. නැත්තම් වගේ වගක් නැතුව දවස් 3ක් හිටියා. ඇඳේ හිටියේ මම මතක් කරේ මොකද්ද? මට මතක් වුණේ මොකද්ද වගේ හිටියද? නැත්තම් අඩුම ගානේ කරගත්ත පින් ටිකව සිහිපත් කරලා හිටියද? ඒවන් උපසංහරති. තමන්ට තමන් ගලපල බලන්න. ඔය තමා ඔබේ ප්‍රායෝගික ජීවිතේ. ඇයි සමහර මිනිස්සුන්ට වයසට ගියාට පස්සේ වැඩ නොකර ඉන්න බැරි? වැඩ කරලා 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 දැන් මුකුත් නැතුව ඉන්න බෑ. ඒ හුරුවේ නිදහස් වෙන්න ඕන. දැන් මොනවා හරි කරන්න දෙයක් තියෙන්න ඕන. හැබැයි ඒ වෙද්දිත් ඒ හිතේ පීඩාව එහෙම්මනේ. එහෙනම් අපිත් පින් කරලා 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 අන්තිමටම පීඩාවක් එන තැනදී ඒ කරගත්ත පින විපාක දෙන තැන්ට පත්වලා නැත්තම් ඒ වෙනුවෙන් Tamanට යහපතක් වෙලා නැත්තම් හිත අර මට්ටමෙන්ම නම් තියෙන අවුරුදු 10කට කලින් ධර්ම මාර්ගයට එන්න කලින් තිබ්බ ස්වභාවයයි දැන් මේ අවුරුදු 10ක් පුරට දන් දීලා සිල් රැකලා බණ කියලා බණ අහලා ඔක්කොමත් කරලා තියෙන හිත දෙකම එක වගේ නම් ඔయిత වැඩි අමාරුයි මෙතනින් අයින් වෙනවා කියන තැන හැංගීමෙද්දි. එහෙනම් බලන්න තමන්ට තමන්ගේ හිත සම්බන්ධයෙන් කොච්චර වාකීමක් තියනවද කියලා. කොච්චර වාකීමක් තියනවද කියලා. පිළිවෙල මේක කතා දැන් ගුරු සායනවාසේ කතා කරන්න මේ මෙත් හිත ගැන්නේ දැන් අපි කතා කරන්නේ. හේතුම් පඩිස් සම්බූත ගැන අපි කතා කරන්නේ. නමුත් බලන්න ওই හිතේ ස්වභාවයද අපේ තියෙන. මම මේ අඩුයි කියලා කියනව නෙමෙයි. හැබැයි කරගෙන ආපු මට්ටමට මදි අපි. ඒකයි ඔබ බලන්න ඔබ පළවෙනි දවස් ඉඳලා දැන් අවුරුද්දක් පුරාවට මේකත් එක්ක දීර්ඝ යනවනම් ඔබ බලන්න ඔබ ඉන්නේ තාම අවුරුද්දේ මට්ටමේද නැත්නම් එතනුත් පල්ලැහැ මට්ටමට ගිහිල්ලාද? එහෙම නැත්නම් අවුරුද්දෙන් ඉස්සරට ඇවිල්ලාද? නියන් අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ ලං වෙද්දී ඉවර වෙන්නේදී අපි කියන්නේ තමන් නිකන් ජීවිතේ කම්පයා කරගෙන බලන්න කියලා. හිතේ ස්වභාවය ටික බලන්න. මොකද අපේ සාම ලෝකේ ඇත්තයිනේ. දින මාස සති අවුරුදු දශක අපටව ඇත්තනේ තාම. ඒ සම්මුතිය අපට තාම ඇත්තයිනේ. ඒක නිකන් බලන්න තමන්ගේ මානසික මට කොතන තියෙන්නේ කියලා. ප්‍රශ්නයක් එද්දි එදා වගේමද බලන්න තාම. කරගත්ත පින කොච්චර විපාක දෙනවද බලන්න. සිහිපත් වෙනවද බලන්න. එහෙනම් බලන්න තමන්ට තව කොච්චර වගකීමක් තියෙනවද? ඒ වගකීම ඉටු කරගන්න නැතුව ඉන්නේ පින් මදි හින්දා නෙමෙයි. මේ දැන් උතුරන්න පින් විපාක දෙන ගමන් තියෙන්නේ. ඒකයි උදේට ඇවිල්ලා පිනක් හොය හොය හිටපු කෙනාට යහපතක් කරන්න හොය හොය හිටපු කෙනාට අද කරලා ඉවර කරගන්න බැරි මට්ටමේ තියෙනවා සාසනේ කරන්න දේවල්. එදා බණක් දහමක් අහන්න බණක් භාවනා කරන්න පැයක් පැය භාගයක් දිනයක් වරුවක් හොයාගන්න බැරි ජීවිත අද දින ගණන් මේ සාසනේ කැප කරලා තියෙනවා. හොඳයි ඔය විපාක දෙන්නෙත් පින. සසරේ කරගත්ත දේ මේ විපාක දෙලා තියෙන්නේ. මේ සාසනේ ජීවිතේ බාඩ පත් කරමින් ඔය තියෙන්නේ ඔය කරගත්ත පින. හැබැයි ඒ මට්ටමට බලන්න හිතට අවශ්‍ය යුතුයකම වගකීම වෙන මට්ටමට ඒ පින පරිසම් දෙන මට්ටමට අපි යෝනිසෝ මනස කරන් ඉන්න කියලා ඒක අපි කරගෙනද බලන්න. නැත්නම් පින් පොත ගත්තාම පොත් 10ක් තියෙනවා. හැබැයි පින් පොතේ කරගත්ත ඒ පොත් 10ක පුරවගත්ත පින් ටික හිත දමණය කරගන්න පාවිච්චි කරලා නැත්නම් හුදෙක් යම් සාසනයක නිවන පිණිස හේතුණ පාරමිතාවක් විතරයි එකත් විපාක දෙයි කවදා හරි. එහෙම යන නෙමෙයිනේ මේ ශාසනේ මෙච්චර ළඟට ආවේ. මේ ශාසනේ මෙච්චර ළඟට ආවේ කියන්නේ නෙමෙයිනේ. පියදුනි යුතුයකම වගකීම හිතට හරියට ඉෂ්ට කරගන්න ඕනා. බුදුහාම දේශනා කරනවා කැඩපතකින් තමන්ගේ මූණ බලන වගේ හිත දිහා බලන්න කියලා. අපට අඩුම ගානේ දවසකට පාරක් විනාඩියක් සැතපෙන්න කලින් නිදා ගන්න කලින් තමන්ගේ දවස දිහා පොඩ්ඩක් බලන්න පුළුවන් නම් ඒ ඔබ බැලුවේ දවස නෙමේ හිත. මංගා දවස කොහොමද මං ජීවත් උනේ කියලා ඔය බලනවා කියලා කියන්නේ මොකද්ද? ඔය ඒ හිතේ ස්වභාවය බලන්නේ. එහෙම හරි ක්‍රමයක් හදා ගන්න ඕන. එතකොට තේරේ වෙන්න මෙතන මම මෙහෙම වුණා, මම වෙන්න මේ ටික කරා, මම මෙච්චර වැඩ ගොඩක් කරා, මට පිනක් කියලා මතක්ුන්නේ නැහැ, මම වැඩක් වය කරා, මම බැන බැන කරා, මම දොස් කිය කී කරා, මම අමාරුවෙන් කරා, ඇත්තටම මට මතක්ුන්නේ නැණි කියලා හිතේ. මේ අපට පවා වෙන දේවල් අපි මේ කියන්නේ. සමහර පිනක් දහමක් කරගෙන යද්දි මැදිදී තමයි මතක් වෙන්නේ මොකද්ද මේ කරන්නේ කියලා. මේ මෙල්ල කරන්න, දමණය කරන්න, අවබෝධ කරන්න, තේරුම් ගන්න අමාරුම දේ තමයි කරන්න යන්නේ. හිත දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් දුර ගමන් යන තනිව හැසිරෙන මේ හිත යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන ආන්ගේ හිත දමණය කරගත්තොත් විතරයි ආන්ගේ චිත්තය ගැන ඇත්ත ස්වභාවය දැක්කොත් විතරයි තනිව හැසිරෙන දුර ගමන් යන අරූපීව හැසිරෙන එහෙම ආන්ගේ හිතේ ඇත්ත ස්වභාවය දැක්කොත් ආන්ගේ දකිමින් අනිච්ච දුක්ඛ අනත් ස්වභාවය ජීවිතේට ඇප්ලයි වෙන මට්ටමට තමා මාර බන්ධනේ නිදහස් වෙන්නේ. දුර ගමන් යනවා තනියම හැසිරෙනවා හිතලා බලන්නකෝ. ඔය කය වාහනයක තියන් යද්දි හිත කොච්චර දුර ගමන් තනියම යනවද කියලා. දන්න ලෝකේ දෘෂ්ටි සහගත ලෝකේ ඕනතරම් දුර ගින් ඇහැකිනේ. ටිකට් ඕනෙත් නැහැ, වීසා ඕනෙත් නැහැ නේද? කෑම ඕනෙත් නැහැ. අපි කියන්නේ පැය දෙකක හොඳ මනෝපාරක් ගහන් හිටියා කියලා. ලොකු ගමන් ගිහලානේ ඇඳුම් ඇඳලත් නැහැ සමහර. දැන් හිත යද්දි ඇඳුමක් එහෙම ඇඳගෙන යන්නේ, මේකප් එකක් එහෙම දාගෙන, ඈ කෑම ටිකක් එහෙම කලා පොඩි රෙස්ට් එකක් යන ගමන්. දැන් බලන්න ඔය කය අරන් යද්දි කොයි හරි කී තැනක වොෂ්රූම් යන නවත්තනවද, කී තැනක කන්න බොන නවත්තනවද, ඈ නවත්ත නවත්ත GPS එකත් ඕනනම් දාගෙන ඕමනේද යන්නේ? හිත බලන්නකෝ ඇමරිකා ගිහිගෙන GPS නැතුව දුර ගමයි යනවා. මේ කය කොහෙවත් ඉන්නේ කොහෙවත්. දැන් සමහරට කටට මතක් වුණ නැත්. දැන් හිටියේ කොහෙද දැන්නේ සමහරට මතක් වුණ. දැන් මේ දේශ මෙතන ඉන්න ගමන් ගිහින් නැද්ද? කය මෙතන තියලා අර වක්කල අත දික්කල සැනින් කොහෙද ඉන්නේ සමහරට? ගෙදර. අපි අහලා දිනවා දෙව්වරු නම් වක්කල අත දික්කන සැලින් බාගතුන ඉදිරියේ පෙනී හිටියා කියලා. අපිත් බාගතුන ළඟටම ඇවිල්ලා වක්කල අත දික්කන සැලින් කොහෙ හෝ ගිහිල්ලා. හරි දැන් මෙහාට එන්න පොඩ්ඩක්. පිංගදුනි ඕන් ඔය හිත නවත්තන්න හදන්නේ, ඕන් ඔය හිත තමයි නිරුද්ධ කරන්න හදන්නේ, ඕන් ඔය තමයි අවබෝධ කරන්න හදන්නේ. ලේසි නෑ. කය සම්බන්ධයෙන් තියෙන දේවල් කරන්න එච්චර අමාරු නම් අර මට්ටමේ හිතක් දමන. හැබැයි ඒකට එක හේතුවයි ඕන වෙන්නේ. සමහරට එක පොයින්ට් එකයි ඕන ඒකට. ඊට පස්සේ එච්චරයි. දමණය කරන්න අමාරුමත් ඒ වගේම තමයි දමණය කරන උනන් දමණය කරන්න ලේසිමත් තියෙන හිත. අමාරුමත් ඒක තමයි. හැබැයි දමණය කරන්න පුළුවන් උනොත් ලේසිමත් ඒක තමයි. මොකද එකපාරයි කරන්න තියෙන්නේ. කය කීපාරක් කරන්නේද? කය දමණය කරගෙන ඉන්න. ඒ කියන්නේ කයේ තියෙන ලෙඩ රෝග වලින්, සතුරු අනතුරු වලින්, ඈ කෑම් බීම් වලින් ඔය කය පරිස්සම් කරගන්න කොච්චර කාලයක් වෙහෙසෙන්න වේද? හැබැයි එකපාරක් හරියට අවශ්‍ය වැඩපිළිවෙළ වුණොත් එහෙම එකපාරයි තියෙන හිතට රැකවරණ දෙන ක්‍රමය. ඒක තමයි අමාරුමත්. හැබැයි කරගත්තොත් ඒක තමයි ලේසිම දේත්. බලන්න මේ හිතේ ස්වභාවය. ඔහොම හිතක් අපි චුට්ටක් කතා කරමුද ඒ ගැන? පිංගුදුනි මේ ඒකයි මේ යුතුකම වගකීම කියන එක මුලින්ම තියෙන්නේ හිතක් එක්ක. ඒක කයක් එක්ක නෙමෙයි තියෙන්නේ. හිතක් එක්ක තියෙන්නේ. ආන්ගේ යුතුයකම වගකීම සම්බන්ධයෙන් තමන්ගේ හිතේ ස්වභාවය බලන්න. තමන් ඒ වෙනුවෙන් කොච්චරක් වැඩ කරලා තියෙනවද? නැත්තම් කප්පරක් දන් දීලා කප්පරක් බණ කියලා කප්පරක් බණ අහලා මුළු කයම සාසනේ තියන් ඉඳලා අන්තිම මොහොතේ හිතට යුතුයකම වෙලා නැත්තම් මරණාසන්න මොදි බය එනවනම් තැති ගන්නවනම් බයක් තැති ගැනීමක් ලොමුඩැහ ගැනීමක් වෙද්දී අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවමය බයක් තැති ගැනීමක් ලොමුඩැහ ගැනීමක් මරණයට පත්වේ කියලා එන මහා විස්සෝපයක් එන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවමය වන බුද්ධ ධම්ම සංඝවත් මතක් වෙන්නේ නැත්තම් ඒ බයට ශෝකයට යට වුණොත් බොහෝ විට ඒ සතර අපාගත හේතු වෙනවා. බුදුන් ඉදිරියේ හැමදම දන් දීලා බුදුන් ඉදිරියේ හැමදම් බණ අහලා සංයුත්ත නිකායේ සංයුත්තයක්ම තියෙනවා කෝසල කියලා. කෝසල කෝසල මල්ලිකා වෙනුවෙන් හදපු දේශනා ගණනාවක් තියෙනවා. එච්චර බණ අහපු මිනිස්සු බොහොම මාරු වෙන්නේ අන්තිමටම කෝසල මල්ලිකා අසද්දු දන් දීලත් ගැලවුණේ. දැක්කෙම මුනිවරු, දැක්කෙම අග්‍රශ්‍රාවකවරු, හිටියෙම ජේතවනාරාමේ, උදේ හවස අදහන් හිටියේ, දැක්කේ බුදුහාඳුරෝ. නමුත් අන්තිමට මාපු අර පුංචි පාපකාරයේ සිතුවිල්ල කෙස් ගහෙන්න යන්තම් පල්ලට ගිහිල්ලත් අය ගේරිලා ආවේ. එහෙම කරපු කෙනෙකුටත් එහෙමනම් අපිට කොහොමද? එහෙනම් ඔය කරගන්න පින, ඔය ගෙවන ජීවිතේ හුරු වෙච්ච ජීවිතයක් බවට පත් කරගන්න එපා මේ ශාසනේ. ඔය ගෙවන ජීවිතේ, ඔය කරන දේවල් හුරු කරගන්න හුරු වෙච්ච ජීවිතයක් බවට පත් කරගන්න එපා මේ ශාසනේ. ඒක නිවන පිණිස යොදව ගන්න දෙයක් බවට පත් කරගන්න. නැත්තම් හුදෙක් පාරමී පිරීමක් විතරක් වෙයි. තව යම් කවදාහරි සම්බුද්ධ ශාසනයක නිවන පිණිස හේතු වෙන්න තියෙන මිසක් මේ ජීවිතේ ධර්මාවබෝධයටපත් නොවීම පිණිස පෙළ ගැහෙන. ලේසි නෑ. එහෙනම් ඔය හිත සම්බන්ධයෙන් ලොකු වගකීමක් යුතුයකමක් තියෙන අපට හැම වෙලාවෙම. ඒක කරන්න ඕන. ඒ වෙනින් තමයි බුද්ධ මන්දිර හදලා තියෙන්නේ. ඒ වෙනින් තමයි ආර්ය මෛත්‍රී කරන තැන් හදලා තියෙන්නේ. ඒ වෙනින් තමයි පින දහම තියෙන්නේ. ඔය දින අඩුම අවමදී හරියට බුද්ධනුස්සතිය වඩා ගන්න, මෙත්තා වඩා ගන්න, ආන්ගේ හිතට පුණ්‍ය ශක්තියින්ගෙන් පිරෙද්දී, බුද්ධනුස්සතිය පිහිටද්දී, පරම මෙත්තාවෙන් හිත උතුරද්දී බෙන්න මේ දහම තේරුම් යන පට්ටමට හිත සම්බන්ධයෙන් යුතුයකම වගකීම වෙන මට්ටමට පරිසරය සකස් වෙයි. හිත තියලා ඒ ටික කරගන්න. මේ එකක්වත් කවුරුත් හිතලා කරපුවා නෙමේ. හිත කරපුවා නෙමේ. ධර්මයේ නැගෙද්දි, ධර්මයේ ඉස්මතු වෙද්දි ඒ වගේ තැන්, එහෙම තැන් හැදුනා. අද අපි හොඳටම දන්නවා කරනවා නෙමේ කෙරෙනවා. මේ හිතත් හිත හිත ඉන්නවා නෙමේ හිතට හිතෙනවා. ඒ පරිසරයට අදාළව ඒ විදිහට සිතුවිලි ක්‍රියාවදන් නැගෙනවා. එහෙනම් මේ සාසය නැවත ඉස්මතු වෙන තැන්, ඉස්මතු වෙන ස්වභාවයල් ඔස්සේ නිවන් මගට පත් කරගන්න මේ ජීවිතයේ හුදෙක් බුදුගුණ කියමින්, ආර්ය මෛත්‍රිය කරමින්, පින්දහම් කරමින්, බණ කියමින්, බණ අසමින් හුරුවක් විතරක් කරගන්න එපා. හුරු වෙච්ච ජීවිතයක් කරගන්න එපා. යොදවගත් ජීවිතයක් වෙන්න, දකින ජීවිතයක් බවට පත් කරගන්න. මේ ශාසනයේ තියෙන දකින්න අතපය හොඳට හුරුයි, වචන හොඳට හුරුයි. හැබැයි ඒ දේ අවබෝධයට හිතට නුහුරුයි නම්, ඒක නුහුරුයි නම් ආන්ගේ නුහුරුවට අදාළව කටයුතු කරන්න ඕන කාලේ. අතපය හොඳට හුරුයි, වචනත් හුරුයි, දැනුමත් හොඳට හුරුයි. හැබැයි හිතට කෙලෙසයක් එද්දී හිතට හිත කෙලස් වලින් ගිනි ගද්දී හිතට කෙලෙසයක් එද්දී හිත කෙලස් වලින් ගිනි ගද්දී හිත ප්‍රශ්නකින් බැටකද්දී අර හුරු වෙච්ච දේවල් අවබෝධයට නුහුරුයි නම් ඒ හුරු වෙච්ච දේවල් අවබෝධයට නුහුරුයි නම් සසර ගොඩක් දිගයි අහක ගියේ නැ නැති වුන්නේ ඒක විපාකයේ පිණිස පවතිනවා හැබැයි මේ ජීවිතේ නිවන පිණිස පවතුන්නේ
නැහැ වගකීම් සහගත වෙන්න ඕන මේක බලන්න ඕන මේක කොච්චර කීවත් කරන්නේ නැහැ අපි ඒක තමයි ඇත්ත හිතලා බලන්නකෝ අන්තිම සතිය හිතුවද කියලා
වැලි මලුට ගියොත් එහෙම හොඳටම වෙන්නේ මොකද්ද වැලි මලුට ගියාම හොඳටම වෙන්නේ මොකද්ද ඉඳගත් එකම මොකද්ද වෙන්නේ ඒක හොඳට හුරු නැද්ද බුද්ධ මන්දිරට ගිහලා නූල් අතර ගත්තාම ටික ටිකක් වෙලා යද්දි මොකද්ද වෙන්නේ ඒවත් හොඳට හුරු නැද්ද අර හොඳ කොට්ටේ උඩ ඉඳගෙන ඉවරලා බිත්තර හේතුන පස්සේ අයිතිය තුල මොකද්ද වෙන්නේ කුස්සියට ගිහිල්ලා ගත්තට පස්සේ හොඳට හැන්ද හුරු නැද්ද හැබැයි ඒ හුරුව ඇතුලේ හිතට අවබෝධයට කොච්චර නුහුරුයිද එහෙනම් මේ අපි ගොඩාක් කරන පින් දහම් කියන ඒවා වැඩපල කරන කියන ඒවා බණ අහන ඒවා බණ කියන ඒවා වැඩපල කරන ඒවා පින් දහම් කියන ඒවා ගොඩක් හුරුයි ආයේවා ලොකුවට හුරු කරන්න ඕනේ නැහැ හුරුයි හොඳට හුරු පුරුදුයි ඒවා හැබැයි එකක් තියෙනවා අඩුවෙන්ම හුරු පුරුදුන ආන් ඒ හැමදේම හිතෙන් හිතට ධර්මාබෝධය පිණිස එච්චර හුරු පුරුදු නැහැ ඒකයි දහම මානසිකාරය කරගන්න යද්දි එච්චර ඒක නුහුරු නුපුරුදු ගතියක් දැනෙන්නේ ඒක හැන්ද තරම් හුරු පුරුදු නැහැ ඒක ජීවිතේ තරම් හුරු පුරුදු නැහැ කන බොනවා තරම් හුරු පුරුදු නැහැ කියනවා අහනවා තරම් හුරු පුරුදු නැහැ හුරු පුරුදු අඩුම දේ තමා දහමින් මේ හිතේ තියෙන කෙලෙස් දකින්න එක හිතට හිතේ තියෙන කෙලෙස් ටික දහමින් දකින්න එක හේවත් සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධානුශාසනං හේවත් බුද්ධානුශාසනාව කරන එක තමා නුහුරු නුපුරුදු දේ අපේ ජීවිතේ ඒක ගොඩක් නුහුරුයි නුපුරුදුයි මෙච්චර අපි මෙච්චර මේ විදි කරලා කරද්දිත් එහෙනම් ඒක කොච්චර හුරු පුරුද්ද බඩපත් කරගන්නවද ආන්ගේ හුරු පුරුද්ද තමා ආන්ගේ හුරුව තමා මරණාසන්න මොහොතෙත් අන්තිම චිතට එන අදහසත් දුක්ඛ නිරෝධයේ පිණිස හේතු කරගන්න ත්‍රිලක්ෂණයේ ඔස්සේ මෙන්න මේ දහමෙන් ඒ හිත දැකලා අඩුම ගානේ සුගතිගාමීවත් වෙන්න හේතු වෙන්නේ කොච්චර පින් කර පිණිසු සත්තුල උපදිනවද පින්තුනි ඔය හොඳ සත්තු ඉන්නේ හොඳට ඇති වෙන්න කන්න බොන සැප සත්තු ඉන්නේ කොච්චර පින් කරලාද ඒත් යම් තැනක වැරදුනා එහෙනම් මේ ජීවිතේ හුරු පුරුදු වෙන්න දෙන්න එපා සාසනික ජීවිතේ හුරු පුරුදුනොත් පාරමිතාවක් පූර්ණේ වෙමින් නියයි නිවන පූර්ණේ වෙන්නේ බෙන්න මේ හුරු පුරුදු ජීවිතේ හුරු පුරුදු වෙමින් යන ජීවිතේ හිතේ කෙලෙස් දුරු කිරීම පිණිස හුරු පුරුදු කරගන්න ඕන ඒ වෙනුවෙන් තමන් හිතන්න ඕන ඒ වෙනුවෙන් තමන්ට වැඩපිළිවෙලක් තියෙන්න ඕන ඒ වෙනුවෙන් තමන්ට ප්‍රතිපදාවක් තියෙන්න ඕන ඒ වෙනුවෙන් තමන් ඒ ප්‍රතිපදාවේ හික්මෙන්න ඕන ඒ හුරු පුරුද්ද හිත සම්බන්ධයෙන් හදා ගන්න ඕන ඒක දින සති මාස ගණන් වලින් බලලා හරි පච්චුප්පන්න මොහොතට ගේන්න ඕන මේ මොහොතේ හිතේ ස්වභාවය දකින්න නම් පුළුවන් තරම් හොඳට මේක සුසර වෙලා තියෙන්න ඕන
හේතුම් පටිච්ච සම්භූතං මේ හේතුම් පටිච්ච වෙලා ගැලපෙන සම්භූතේ දකින්න කියන එක කියන්නේ දකින්නවා කියන එක හොඳට හිත සම්බන්ධයෙන් හුරු පුරුදුනක කෙනෙකුට විතරයි කරන්න පුළුවන් නැත්තම් ඒත් කරලා තියෙන්නේ ඒකත් ජීවිතේට හුරු වෙලා විතරයි ඒක හිතේ කෙලෙස් නැති කර ගන්න හුරුුණ එකක් දෙයක් හුරුුණ දෙයක් නෙමෙයි මේක කරන්න ඕන එහෙනම් මෙහෙසෙන්න තියෙනවා කයින් විතරක්ම නෙමෙයි වචනෙන් විතරක්ම නෙමෙයි හිත ඒ වෙනු යොදවන්න තියෙනවා නිකම් බලන දවසකට නිදා ගන්න කලින් හරි හිත තමන් කොච්චරක් ඒ වෙනු යෙදෙව්වද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න දාන එක තුල කොච්චර යෙදෙව්වද බලන්න භාවනා කරන්නම් කියලා මේක දකින්නම් කියලා ගිහිල්ලා වැලිමලුවේ කොච්චර කරාද බලන්න බුදුගුණ සජ්ජානා කරමින් බුද්ධානුසුති වඩමින් මෙත්තානුසුති වඩමින් කොච්චරක් හුරු කරාද බලන්න නැත්තම් ඒ වචන හොඳට හුරු පුරුදු වුණාද නැත්තම් ඒ වචන ඔස්සේ ආන් ඒ අවබෝධයට මේ ගමන හුරු පුරුදු වුණා කියලා තමන් බලන්න ඕන නැත්තම් පැයක් බුදුගුණ වඩලා පැයක් මෛත්‍රී භාවනාව කරලා වචන හුරු පුරුදු ටික පාවිච්චි කරාද එහෙම නැත්තම් ආන් ඒ තුලින් හිතේ නැගෙන කෙලෙස් වලට මේ අවබෝධයට පත් වෙන ගමන්ට මේ හිත මේ දහමේ හුරු පුරුදු කරාද කියලා තමන් බලන්න ඕන ගෙවෙනවා දින සති ගණන් ගෙවෙනවා අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණං අනුපුබ්බං ජහಂತಿ ඒතම් භයං මරණෝ පෙක්කමානෝ ලෝකා මිසම් පජහය සම්ති පෙක්කෝති කාලේ වේගින් ගෙවිල යනවා රැය පහන් උනේ ජීවිතේ විතරක් නෙමේ පුණ්‍ය ශක්තියත් ගෙවාගෙන කාලේ වේගෙන් ගෙවෙනවා ඊයේ රාත්‍රිය අද උදේ දක්වා පහන් උනේ ජීවිතේ විතරක් නෙමේ පිඟුදුනි පුණ්‍ය ශක්තියත් ගෙවාගෙන ඉදිරියට ජීවත් වෙන්න තියෙන කාලය පුණ්‍ය ශක්තිය වේගෙන් ගෙවිල යනවා බේමේ කරුණු තුන සම්බන්ධයෙන් නුවණින් දකින කෙනා බුදුහාම දේශනා කරනවා බෙන්න මේ ධර්ම මාර්ගයේ හිත හිතේ තියෙන කෙලෙස් ධර්මයෙන් අවුල් ගන්න වීරිය ගන්නවා කියලා. එහෙනම් අඬන්න කිව්වා, වැළපෙන්න කිව්වා, සෝක කරන්න කිව්වා, හැරයන් එපා කිව්වා. භෞතික ලෝකෙන් නෙමේ, බෙන්න මේ චිත්ත ලෝකෙන්. අඬද්දි අපි හිතනවා අඬද්දි කඳුළු මෙන්න ඕන කියලා. වැළපෙද්දි අපි හිතනවා වචන වලින්ම පිට වෙන්න ඕන කියලා. සෝක කරද්දි අපි හිතනවා ඒක වචන වලින්ම පිට වෙන්න ඕන කියලා. නෑ. ඒ අපේ ලෝකේ තමා, ඒ අවිද්‍යාසහගත ලෝකේ තමා හිතන්නේ අඬන්න නම් කඳුළු වෙන්න ඕනේ. වැළපෙන්න නම් කටින් කියන්න ඕනේ. සෝක කරන්න නම් කටින් කියන්න නෑ. හිත ඇතුලේ කොච්චර කඳුළු තියනවද? ඇස් වලින් වතුර බවට පත් වෙලා වැටුනේ නැති කඳුළු කොච්චර හිතේ තියනවද? සෝකේ කොච්චර හිතේ තියනවද? වැළපිල්ල දුක් විල්ල කොච්චර හිතේ තියනවද? ඒ අරූපී හිතේ සිතුවිලි වල ක්‍රියාවදන් බවට පත් නොවුන තාම ලෝකයා දැක්කේ නැති ශෝක වැළපීම් කොච්චර තියනවද? ඇයි එහෙම වෙන්නේ? බුදුහාම දේශනා කරන ඔය තමයි ජාතිය. ඔය වෙන්වීමක් වත උන, ඔය වෙන්වීමක් මත වෙන, වෙන්වීමක් නිසා වෙන ඔය වැළපිල්ල, ඔය ශෝකය, ඔය කඳුල, හෙවත් ඔය දරා ගැනීම, වෙන්වීම ඇත්තයි කියලා දරා ගැනීම චිත්ත අභ්‍යන්තරෙම දකින්න ඕන. එහෙනම් අඬන්න, වැළපෙන්න, ශෝක කරන්න කිව්වේ මේ භෞතික කය පාවිච්චි කරලා නෙමෙයි. අඬන්න, වැළපෙන්න, ශෝක කරන හිත දකින්න. ආන්ගේ හිතට දෙන්න මේ ධර්මය ඇතුළු කරගන්න විදිය හොයාගන්න. ඒකයි කිව්වේ අඬන්න, වැළපෙන්න, ශෝක කරන්න හැරයන් එපා කිව්වා. භෞතික කයෙන් ආරාමයක් හැරයන්, පන්සලක් හැරයන් ගැන නෙමෙයි ඒ කතා කරේ. හැරයන් එපා කිව්වා. අඬන්න, වැළපෙන්න, සෝක නමුත් අතහරින්න එපා කිව්වා. මේ නිවන් මගේ මේ හිත හික්මෝන එක අතහරින්න එපා බුදුහන් දේශනා කරේ. අපට හිතෙනවා පන්සලට ඇවිල්ලා එක්ක යන්න ආවොත් අඬන්න ඕන, වැළපෙන්න ඕන, හූ කියන්න ඕන, කොහොම හරි මේක ඉන්න ඕන. එහෙම එකක් ගැන නෙමෙයි කතා කරේ. අරණක් කරගන්න කිව්වා හිත. ඔය අරණක් කරගත්ත හිත හැම වෙලාවෙම මේ ලෝකේ ඇත්ත වෙලා නම් තියෙන්නේ, ඇත්ත කරගන්නම් තියෙන්නේ, ශෝකයක් වැළපිල්ලක් එක්ක තමයි ඉන්නේ. ඒ අපේ කඳුළු ශෝකේ නෙමෙයි, ඒ අපේ වචන ශෝකේ නෙමෙයි, වචන වැළපිල්ල නෙමෙයි. හිත පුදුම පීඩාවක ඉන්නේ, අභිසංකාර කරමින් ඉන්නේ. එහෙනම් හිත අඬද්දි, වැළපෙද්දි, ශෝක කරද්දි කය නෙමෙයි. හිත අඬද්දි, වැළපෙද්දි, ශෝක කරද්දි අතහැර ගන්න එපා කිව්වා, හැරලා යන්න එපා කිව්වා. මොකද්ද මේ ධර්මමාර්ගයේ හැසිරෙන එක? ඊට කලින් හෝ ඊට පස්සේ හෝ ඒ වෙලාවේ හෝ ධර්මමාර්ගයේ ඔස්සේ, ධර්මයේ ඔස්සේ මේක දකින්න එක අතහැර ගන්න එපා කියලා කිව්වේ. මිසක් මේ මස්ලේ කයත් තියෙන එකක් යන එකක් ගැන නෙමෙයි බුදුහණු කතා කරේ. බුදුරජාණන් වහන්සේට මේ සතර මහා ධාතු ලෝකය ගැන කතාවක් නැහැ, ඒක හේතුවක් විතරයි. බුදුවරුන්ට මේ සතර මහා ධාතු ලෝකය තුල කතාවක් නැහැ, ඒක හේතුවක් විතරයි. සම්බුතේටපත් වෙන්න තියෙන හේතු ගොඩේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව හේතුඵලයි නං, උන්වහන්සේ දේශනාව නම් උන්වහන්සේ මුළු දේශනාවම හේතුඵලෙ සම්බුතයි නං. සතර මහා ධාතු ලෝකය කියලා කියන්නේ ඒක හේතුවක් විතරයි. එතන කතාවක් නැහැ උන්වහන්සේට. හේ කියන්නේ බුදුවරුන්ට මේ භෞතික ලෝකෙත් එක්ක කතාවක් නැහැ. හිතත් එක්ක වැඩපිළිවෙලක් තියෙන්නේ. අපිට හිතත් එක්ක වැඩපිළිවෙලක් නැහැ. ලෝකෙත් එක්ක කතාවක්, ලෝකෙත් එක්ක වැඩපිළිවෙලක් තියෙනවා. ධර්මාර්ගයේ නැති මිනිස්සුන්ට, ධර්මර්ණ සත්වයට ලෝකෙත් එක කතාවක් තියෙනවා, ලෝකෙත් එක වැඩපිළිවෙලක් තියෙනවා, ලෝකෙත් එක්ක යුතුයකම් වගකීම් කියලා කොටසක් තියෙනවා. හිතත් එක්ක කතාවක්, හිතත් එක්ක වැඩපිළිවෙලක්, හිතත් එක්ක යුතුයකම් වගකීම් කියලා දෙයක් නැහැ. ඒක කියලා දෙන්නේ බුදු කෙනෙක්. ආන්ගේ හිතේ ස්වභාවයේ යමෙක් යම් දවසක අවබෝධ කරා නම් ආන් එයා කියනවා යටිකුරු දෙයක් උඩුකුරු කරා වගේ, අන්ධකාර හිටපු කෙනාට පාර පෙන්නෝ වගේ, මම්මුලාවකට පාර පෙන්නෝ වගේ, අන්ධකාර හිටපු මට පහනක් දැල්ලෝ වගේ, පෙර නොවැසූ විරු දෙයක් මට තේරුණා. ඒ තමා සෝතාපන්න ඵලයේ තියෙන උදාණය. හේතුව අපට මේ ලෝකේ අපට සතර මහා ධාතු අතර තමයි කතාව තිබ්බේ. අපට ඒකත් එක තමයි වැඩපිළිලා තිබ්බේ. හිතත් එක්ක වැඩපිළිලා තිබ්බේ නම් යම් මොහොතක යම් කෙනෙකුට ආන් ඒ ෂණ සම්පත්තිය ඔස්සේ වෙන මේ ධර්මය අවබෝධ නම් පිඟුතුනේ ආන් එයා අන්න රුදාණය කරා. ඇත්තටම හිතත් එක්ක වැඩේ පටන් ගත්තේනේ. වැඩේ පටන් ගන්න තැනම වෛර පහ බය පහ දුර වෙනවා. එහෙනම් බලන්න හරිම යුතුයකම වාක්‍ය වෙන දින කාටද කියලා. එහෙනම් බලන්නකෝ හරිම යුතුයකම වාක්‍ය මිටු කරන්න නම් තමන් අඩුම ගන්න මුලින් මේ මාර්ගයේ මූලික අංගයටවත් වෙන්න වීරිය කරලා තියෙන්න ඕනේ. අඩුම ගන්න වීරිය කරන මාර්ගයවත් ඉන්න ඕනේ. එහෙම නැතුව මොනවා කරත් අපි ලෝකෙට යුතුයකම වාක්‍යම් කරනවා, අපි මේ වස්තුන් ඇත්ත කරලා යුතුයකම වාක්‍යම් කරනවා. හොඳයි, කළ යුතුයි, ඒක අනිවාර්යයි, ඒක නොකර ඉන්න බෑ. නමුත් ඕනෑම වෙලාවක තමන් නිසා වෛර පහක් බය පහක් ජනිත වෙනවා මේ ලෝකෙට. බයක් තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් සහිත සත්වයෙක් තවස් සතුරු උදව් කරනවා. හරියට හරියට පිඟුතුනේ කොටියෙක් මිසුණු උදව් කරනවා වගේ. හීලා වෙච්ච කොටියෙක් මිසුණු උදව් කරද්දී ඒ කොටිය ඕනෑම වෙලාවක ඒගේ ප්‍රകൃතියට පත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි හිතන් හිට අපි මේ දරුණු සතෙක් එක්ක ජීවත් වෙන්නේ. මේ ඉන්න ගමන් මේ කෑ ගහනවා, මේ ඉන්න ගමන් මේ වඩා සාධාරණ වෙනවා, මේ ඉන්න ගමන් ඒ සත්ව ගතිය මතු වෙනවා. එහෙනම් ඕනෑම වෙලාවක අපි ඇතින් වෛර බය පහක් හැදින ගමන්න තියෙන්නේ. එහෙනම් ඒකට යුතුයකම වාක්‍යම කියන්නේ මේ ලෝකේ මහා කරුණාවේ උල්පත බුදුහන් දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ. ඒ මහා කරුණාව, ඒ මහා කරුණාව මහා මෛත්‍රිය බවට පත් වුණේ රහතන් වහන්සේ. ඒක වෙන්න පටන් ගත්තේ සෝතාපන්න ඵලෙන් ඉහළට. ආන්ගේ මගට අපි පිළිපන්න ඕන. ඒ වෙනුවෙන් තියෙනවා හිතත් එක්ක වැඩපිළිලක්. නැවත 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 මේ කියන්නේ මේ ශාසනික ජීවිතයේ හුදෙක් පාරමිතාවක යන ගමන්ට විතරක් හුරු කරගන්න එපා. මොකද හේතුව අපි අදිෂ්ඨාන කරනවා මේ සියලුම් පින් මේ ජීවිතේ නිවන පිණිස කියලා ඉවරලා. දේශනා පටන් ගන්න දේශනා ඉවර කරන්නේ අපි එතනින්. එහෙනම් අපේ පියෝ අදහස, පියෝ චේතනාව නිකලල් ජීවිතේ තියෙන ආන් එක මූලික කරලා, ආන් එහෙම ඒක මූලික කරගන්නයි යන්නේ. ඔබ අතින් වෙන දේ, ඒ ඔබ අතින් වෙන ඒ යුතුයකම වාකීම අතුරත් වැඩි. ඒ නිසා යුතුයකම වාකීම සහ ජීවිතයක ජීවත් වෙන්න. හිතක් 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 ගාන පින හැදෙන්නෙම ಜಾති විතරයි. හිතක් හිතක් ගාන හැදෙන්නෙම ශෝක වැළපීම දුක්ක දොමනස් විතරයි. හැම හිතක්ම 11 මහා ගින්නකින් ඉවර වෙන්නේ. ජාතියෙන් පටන් ගන්න හිත ශෝක පරිදේව ඔස්සේ 11 මහා ගින්නෙන් ඉවර වෙන්නේ. හැම හිතක්ම ජාතිනම් ඒක රාග දේශ මොහණම් ඒක ඉවර වෙන්නේ 11 මහා ගින්නෙන්. එහෙනම් මේ හිතේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තන නම් තියෙන්නේ අපි මේ ජීවිතේ හුරු වෙමින් යන වචනෙට හුරු වෙමින් යන ධර්මය අතට පයට හුරු වෙමින් යන පින ජීවත් වෙන බවට හුරු වෙමින් යන ධම ප්‍රායෝගිකව දකින මට්ටමකට ගේන්න වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒ වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න ඕන. ඒ වෙනුවෙන් ධර්ම මාර්ගයේ හික්මෙන්න ඕන. ඒක කොච්චරක් වෙනවද කියලා බලන්න ඕන. නැත්තම් මේකත් තවස් සම්බුද්ධ ශාසනයක මේ වගේම දෙයක් කරන්න හුරු කරගන්න විපා. ඒ හුරු ඇති වැඩිත් එක්ක එක දෙයක් හුරු නෑ. හිතට ඒක යොදන්න හුරු නෑ. ඒක අපි යොදන්න හුරු වෙමු. ආන් එක හිතට යොදන්න හුරු වෙලා මැරුණොත් යම් දවසක ඊළඟ තැනින් මතක් වෙයි ආන් එක කරන මට්ටමට හුරු වෙච්ච හිතක් එක්ක. නැත්තම් ඊළඟ තැනත් මේ වගේම දෙයක් කරන්න පුරුදු වෙයි, හුරු වෙයි. එහෙම වෙන්න එපා. මේක තමයි දීර්ඝකාලීනව සාසන ඉදෙද්දී වෙන එක පැත්තක වෙන අවාසිය. බුදුරජාණන් වහන්සේ කාලේ ඒ අතීත හෙළයාගේ කාලේ පිංගුදුනේ වොයිස් රෙකෝඩර් තිබ්බේ නැහැ බණ අහන්න. හැම වෙලාවෙම බණ අහන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. සමහර බුදුරජාණන් වහන්සේ එක ගමකට වැඩලා සමහර ජීවිත කාලෙම එක බණක් යහුවේ. එක බණ සමහර ජීවිත කාලෙම යහුවේ මිනිස්සු. එහෙමනේ වෙහෙර විහාර ඇසුරු කරගෙන හැමෝටම මෙහෙම පින් දහකන අවස්ථාවක් තිබ්බෙත් නැහැ. නමුත් අපට ඇතුවටත් වැඩිය තියෙනවා. ආන්ගේ වැඩිකම අපට සමාජයට හුරු වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ සාසනික ජීවිතේ හුරු කරගන්න එපා. හුරුවක් බවට පත් කරගන්න එපා. එහෙම වුණොත් මේ ගමන පාරමිතාව පිරුණා විතරයි. එහෙම කරගන්න එපා. එහෙනම් බලන්න හැමදාම තමන් හිත දිහා දකින්න පුරුදු වෙන්න. අඩුම ගානේ හිතට කෙලෙසයක් එද්දි, හිතට දුකක් කරදරයක් එද්දි ඒක ඇත්ත වෙන එක, ඒක ඇත්ත වෙලා තියෙන එක අඩුම ගානේ හැන්දෑවේ නිදාගන්න යද්දි හරි ඇත්තම මේ බවක් දකින්න හිත පුරුදු කරගන්න ඕන. එහෙම එහෙම දැක්කොත් තමයි අද ඔය ගුරු ස්වාමීන් වහන්සේලා කතා කරන හේතුම් පටිසම්භූතං කියන ස්වභාවය ඇත්තටම දකින්න පුළුවන්. නැත්තම් ඒ වචන ටිකත් එක්ක දකින්න එකත් හුරු වෙච්ච එකක් විතරයි. දැන් අපිට ඔය වචන හරි හුරුයිනේ. ඕක අපි කියන එකත් හරි හුරුයිනේ. හැබැයි ඕක ඇත්තටම ජීවිතේ ගැළපෙන එකත් ඒක හුරු නෑ. එහෙනම් ඒ හුරුව හැදෙන්න ඕන. ඒකට ඔය පිං හේතු වෙන්න ඕන. ඔය ජීවිතේ හේතු වෙන්න ඕන. ඒක හේතු කරගන්න ඕන. ලේසි නෑ. පොඩි කාලේ ඇතිෙන්නේ ඔය හිතට ඔය හිත ඇසුරු කරන තව හිත හැදෙන්න. හිත කීයක් හැදෙයිද? තව සාමාන්‍ය විද්‍යාඥයෝ කියන ඒවා නම් බොරු කතා. දවසට සාමාන්‍යයෙන් හිත 35000 කට හැදෙනවා. ඒ කියන්නේ තීරණ 35000 කට ගන්නවලු සාමාන්‍ය මිනිස්සු දවසකට. විද්‍යාඥයෝ කියන කතාවක් එක. ඇත්තද බොරුද අපි දන්නේ නැහැ. තීරණ 35000 කට ගන්නවලු 35000 40000 කට ගන්නවලු සාමාන්‍ය දවසට මිනිස්සෙක්. ඒ කැල්කියුලේට් කරලා නැහැ කට කියන. ඇත්තටම ඊට වැඩි ඇතිනේ. බුදුරජාණන් වහන්සේ අනුසාසනාත් එක්ක බැලුවොත් එහෙම. එහෙනම් කොච්චර දේවල් ඒ තීඳු තීර්ණ 35 අපි හිතමුකෝ 35000 උදාහරණයක් ගමු 35000 කියලා හා. අපි හිතමුකෝ 35000 කියලා හා. එහෙනම් ඒ 35000 වෙන්වීම ඇත්ත කිරීමනේ. එහෙනම් ඒ 35000ම ලෝකේ ඇත්තයි කියලා පිළිගත් තීර්ණ. එහෙමයි හිතක් හිතක් ගානේ හැදෙන්නේ ඇත්තුණු ලෝකයක්. හිතක් හිතක් ගන්න එක කොච්චර ඇත්තද කියනවා. මේක ඇත්ත දැන්. මේ ජීවිතේ ඇත්ත. මේ ඉන්නේක ඇත්ත. ඔතන ඔබ ඉන්නවමයි, ඔබට මෙතන හාඳුරු ඇතුළු මේ ටික තියෙනවමයි, ඕක තමයි ඇත්ත. අපිට උඩින් අරක දාන්න හදනවා. ඒක දකින්න තියෙනවා ගොඩක්. පියදුනේ මේ රාජුටයිසර් ගේන්න. මේ හැම වෙලාවෙම හිත ಜಾති වෙන හිත, මේ වචනේ ලොකුට හිතන්න එපා. ಜಾති කියලා කියන්නේ මේ වෙන් වෙනවා කියන එක, මේ ඉන්නවා කියන එක පිළිගත් හිත. මේ පිළිගත් හිත හැම වෙලාවෙම ಜಾති ධර්ම ඇසුරු කරන් තියෙන්නේ. ಜಾති ධර්ම කියලා කියන මොකද්ද? අම්මා තාත්තා දූ දරු ගේ දොර ඉඩ කඩ යාන වාහන වස්තු ඔක්කොම ಜಾති ධර්ම. ಜಾතිය හැදෙන්න හේතු වෙන දේවල්. මිසක් ඒ උපරිමේ මේගේ මම මගේ නෙමේ. මේ දරුවෝ මේ වස්තුව මේ දේපල මගේ නෙමේ. මගේ කියලා හිතෙන්න හේතු වෙන දේවල්. මිසක් ඒක හික එකත් එක හේතුවක් විතරයි. හේතුන දේවල්. එහෙනම් මේ වෙන් වෙච්ච හිත, ಜಾති වෙන හිත, 11 මහා ගින්නෙන් ගිනි ගන්න හිත හැම වෙලාවක ඇත්ත කරන් ඉන්නේ. නිකන් මම මෙන්න මෙහෙම අහන්න. මේ වෙලාව හිතනද 11 මහා ගින්නෙන් ගිනි ගන්නවා කියලා? නිකන් මේ ඉනර් ෆ්ලේම් එකක් දැන් පත්වෙවි තියනවාද අභ්‍යන්තරයේ ගින්නක්? ඈ එහෙනම් ඉතින් මෙහෙම කරලා නිවන්න තියෙන ටික ගාලා. ඒ ගින්න කොච්චරද කියවනම් ඒ ගින්න ගින්නක්වත් බවට නොතේරෙන මට උන හුරුයි. ගින්න කොච්චරද කියනවා නම් ඔය හිතේ තියෙන ගින්න ගින්නක් බවට පත් නොවන මට උන හුරුයි. එච්චරකට ඔය ගින්න හුරු පුරුදුයි. සසරක් පුරාට ඉඳලා හිටපු ගින්න හුරු පුරුදුයි. ඒ කොච්චරක්ද කියනවා නම් බුදුහාම දේශනා කරනවා අපට දැනෙන ගින්න කියන්නේ ගින්නනේ නේ. ගින්න කියපුවාම එන අදහස මොකද්ද? පහන් දැල්ලේ ගින්න, ලිපේ ගෑස් එකේ ගින්න, දර ගින්න, ඔහොමනේ අපිට එන ගින්න. දැන් ඕක අපි කියන හිතන්නකො මෙහෙම. දැන් නිකන් කට්ටිය මෙතන හැමෝම බනහව කට්ටිය මම මේක මේ විස්තර කරන්නම් මේක මේ. හැමෝටම හැමෝම නික හිතන්නකො අවීචිය කියන්නේ 31 එන්ඩ් එකනේ මේ 31 කෙරවල. අපි අහලා තියෙනවනේ නැත්තම් වීඩියෝ දැකලා තියෙනවනේ ගිනි ගැන. දැන් අපිට හිතෙන සාමාන්‍ය අවීචිය ගින්න කොහොමදද? අවීචිය ගින්න දුක නැද්ද? නියම් සම්මුතියෙන් අපි කතා කරමු. නෑ ගින්න දුක නෑ වගේ ඉන්න එපා. දුක නැත්නම් පොඩ්ඩක් පහනක් පතුකලා තිය අතිල බලන්න. එතකොට හරි. අවීචිය ගින්න දුකයිනේ. අපි හිතමුකෝ නෑ නේද? පහනකට ඕන් නෑ. අර නිකම් රත් වෙච්ච මුට්ටියක් අතේ ගෑවුනහම අතේ පිච් අත පිච්චෙන්නේ කළු පාට එන්නේ. දිය බූලක් ආවේ. දිය බූල නේද කියන්නේ? අර මොනවද එන්නේ? මොනවද එන්නේ? අය එහෙම එන්නේ නැතුව නිකන් පිච්චිච්ච පාර තිබ්බොත් එහෙම වතුරට කොච්චර අල්ලගින්නවද? එද මොනවා හරි ටූත් පේස්ට් මොනවා හරි ගානවද? මොනවා හරි ගා ගා දඟලනවානේ. දෙය ගියේ මේ පොඩ්ඩක් මේ මිලිමීටරක් සෙන්ටිමීටරක් පිච්චිලා. අවීචිය කියන්නේ කොච්චර ගින්න සැරයක්ද? දැන් ඔහොම හිතෙද්දි මොකද හිතෙන්නේ? ඒ ගින්න කයට කොච්චර සැරයක්ද කියලා නේද? හැබැයි බුදුහාම දේශනා කරනවා අවීචේ යම් සත්‍ය නිදහසෙදී දියා බයයි කියලා. පිළිගන්න පුළුවන්ද? අවීචේ ඉන්න සත්වයා ඒකෙන් චුත වෙලා ඊළඟ දුක අඩු නිරයට වැටෙද්දී ඒ චුතියට ඒ සත්වයා බයයිලු. දැන් අපි දන්නවනේ අවීචිය ගැන ගොඩක් දුක්ඛිත තරක් කියලා නේද? ආ
ඒ අවීචියේ දුක් විඳින සත්වයා හරණම් ඩබල් සැලූට් එකක් ගහලා පාටියක් දානෝ නේද එතනින් නිදහස් වෙනවද නැන්ද ඈ දැන් නිදහස් වෙන තියෙන්නේ එතනින් දැන් ඒකෙන් එතන ඉඳල ඉවරලා එතනින් තා යන්න තැන නැහැ නේ පහලට ඒකෙන් උඩට එන්න තියෙන්නේ ඒකේ උඩට එන්න තියෙන්නේ එහෙනම් ඇත්තටම සතුරු වෙන්න ඕන නේද නමුත් ඒ සත්වයා නිර්සත්වයා එතන නිදහස් වෙනවට බයයිලු ඇයියේ ඒ ජීවිතේකට හුරුයි අඬා අඬ වැලැපලි පරි කමන්නේ අවුට එක හුරුයි ඔබට ගැලපෙන්න කියන්නේ දෙක ඔබට තියෙනවා කැන්සර්යක් හැදිලා දැන් ඇඳේ වැටිලා ඉන්නේ දැන් හාමුදුරුවලා කියනවා බය නැතුව මැරෙන දිව්‍ය ලෝක යනවා කියලා දැන් මැරෙමුද දිව්‍ය ලෝක යන්නත් ඕනේ හැබැයි මැරෙන්නත් බෑ අපිත් ඒ වගේ තමයි ඒ කියපු උපහරණ තේරුණාද මන්ද දැන් අර අවීචී ඉන්න සත්වයා එතනින් චුත වෙලා ඊළඟට එකට එන්න බයයි නං ඌ හොඳටම දන්නවා අපි හිතමුකෝ දන්නවා කියලා ඌ හොඳටම දන්නවා මීට එහා දුක පොඩ්ඩක් හරි දැන් අඩුයි කියලා නේ හැබැයි ඒ සත්වයාට එකට යන්නත් ඕනේ හැබැයි මේකේ චුත වෙන්නත් බෑ හරියටම ධර්ම අවබෝධයටපත් නොවන කෙනෙක් මැරෙන්නත් ඕනේ දිව්‍ය ලෝක යන්නත් ඕනේ හැබැයි ඕනකම තිබ්බට මැරෙන්න බය නේද එහෙම අත්දැකීම් නැද්ද තාම ළඟදි මෙයි දැන් දිව්‍ය ලෝක යන බවත් දන්නවා මැරෙමුද මේ ලෙඩ ගොඩක ඉන්න මේ කුණුවේ වෙ ඉන්නේ ආහාර යන්නත් ඕනේ මැරෙන්නත් බෑ එහෙනම් අපට අටුම ගානේ ඔය දකින දුක නෙමේ මේ මේ කයේ දුකත් හුරු වෙලා තියෙන්නේ යන්න බෑ. ඇයි දන්නවද එච්චර බය එන්නේ? ඔක සෝතාපන්න කෙනාට ඔහොම බයක් නැහැ. එයාට ඉන්න ඕනේ නමුත් එයා මැරෙන ඉදිරියේදී බය නැහැ ඔය මට්ටමට. ඇයි දන්නවද එහෙම බය එන්නේ? ආ කියන්න බලන්න. ඇයි එහෙම බය එන්නේ? ෂුවර් නැහැ. ෂුවර් නැහැ. කොහේ යයිද කියලා ෂුවර් නැහැ. ඒ කියන්නේ වෛර පහක් තාම බය පහක් නිදහස් වෙලා නැහැ. ඒ නිසා ෂුවර් නැහැ. කොහේ යයිද දන්නේ නැහැ. හාමුදුරුවෝ නම් කියයි. බණට නම් කියයි. පිනුත් කරලා තියෙනවා තමා. බණත් අහලා තියෙනවා තමා. භාවනාත් බුදි බුදිය ගන්න හරි කෙරුවා. දිව්‍ය ලෝකයයි කියලා දිව්‍ය ලෝකයයි කියලා හිතාගෙනත් හිටියා. ඈ දැන් මැරෙන්නත් ආවා. දැන් මැරෙන්න යන්නේ. මැරෙන්න බෑ තව සතියක් හරි ඉන්න පුළුවන් නම්. අපිට මතකයි මගේ ආචිත් ඔය කතාව කිව්වා. මම පොඩි කාලේ. අනේ පුතේ මට තව අවුරුදු 10ක් හිටනම් ඇති කිව්වා. කියලා මාසයක්වත් හිටියෙත් නෑ. මට තව අවුරුදු 10ක් හිටනම් ඇති පුතේ කිව්වා. එහෙම තමයි අන්තිමේදී හිතෙනවා. අන්තිම හිතෙනවා තව චුට්ටක් කරගන්න තිබ්බන හොඳයි කියලා. නිකන් ඉමජින් කරලා බලන්න ඒවා. හිත තරම් වංචාකාරයේ පිණු තවත් නැහැ. අන්තිම හිතෙනවා තව පැයක්වත් තිබ්බන හොඳයි බණ සිහිපත් කරගන්න. ඔහොම හිතෙනවා ඊට පස්සේ. ෂුවර් නැහැ. ඒකයි. ඇයි ෂුවර් නැත්තේ? වෛර පහක් බය පහක් එක්ක මැරෙන්නේ. මේ සම්මුති මනින් කතා කරන්නේ. වෛර බය එක්ක මරණ සත්‍යය කොහේ විසුවේ දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අර හුලඟට හුණ පණ්ඩලා පතක බුදුහන් දේශනා කරනවා. කොහේයි දන්නේ නැහැ. ලක් එකක් තිබ්බොත් චාන්ස් එකක් එයි. එච්චරයි. එහෙනම් නැවත 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 මේ කියන්නේ ඔය හිත සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා. ලොකුම වගකීම තියෙන්නේ හිත සම්බන්ධයෙන්. ඔය හිතේ තියෙන වගකීම අතහැරලා ජීවත් වෙන්න එපා. දහම දකින්න තියෙන්නේ පින් දකින්න නෙමෙයි පින් තියෙන්නේ කරන්න. ලෝකේ දෙයක් සම්බන්ධයෙන් වගකීමක් ගත්තොත් යහපත් ඒක කියනවා පින කියලා. තමන් සම්බන්ධයෙන් වගකීමක් ගත්තොත් ඒකට කියනවා කුසලයේ කියලා. මේ මම කියලා කෙනෙක් ඉන්නවා ආන්ගේ ඉන්න කෙනා සම්බන්ධයෙන් යමක් වගකීම් සහගතද ඒ සම්බන්ධව ක්‍රියා කරනවාද ඒකට කියනවා කුසලයේ කියලා.
ලෝකේ යහපත් දේවල් තියෙනවා, හොඳ දේවල් තියෙනවා, ඒ වෙනුවෙන් වගකීම් සහගත වෙනවා, ඒ වෙනුවෙන් ක්‍රියා වදන් සිතුවිලි නගනවා. ඒකට කියනවා පින කියලා. ඒකට කියනවා පින කරනවා කියලා. මේකට කියනවා දහම දකිනවා කියලා. දහමින් දකිනවා කියලා. පින කරන්න, පින කරන එක හුරු වෙන්නේ නැති වෙන්න කරන්න. ආන් ඒ පින කරන හුරුව දහම දකින්න උපනිශ්‍රේ වෙන පැත්තට හුරු කරගන්න. පින කරන හුරුව දහම දකින්න තියෙන පැත්තට හුරු කරගන්න, උපනිශ්‍රේ කරගන්න. ලෙස නෑ. ඒකයි කප්පරක් දන් දෙන්නේ නැති බුදුහාම දේශනා කරනවා. දුන්න ආපු සසරේ දුන්න අටපිරිකර ප්‍රමාණය මහා මේරු පාරතර වැඩි කියලා කියනවා. ගහපු අටපිරිකර ප්‍රමාණය මැරිලා සාසන හම්බි හම්බි අවිල්ලම් මැරිලා ඒ අටකඩු ගොඩ ගැහුවා නම් එච්චර කන්ද ගොඩ ගන්න පුළුවන් කියලා කියනවා. දුන්න දන් අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ තියෙන පිනේ මඩුවක් නෙමේ. පින කරන එක හුරු වුණා. ඒ හුරුව හිතෙන් මේ දහම දකින්න තාම හුරු පුරුදු නැහැ. ඇයි හුරු පුරුදු නැත්තේ? මේ ගෙවන ජීවිතේ දහමෙන් දකින්න භාවිතා බහුලී කතා කරන්නේ නැහැ අපි. ආන් ඒකට රැකවරණ හදන්න. ඒක කරන්නේ මේක නැතිව නෙමේ. මේක කරන ගමන් ඒ හුරුවත් හදාගන්න. හිතත් එක්ක එතකොට දෙකයි හුරු පුරුදු කරන්න තියෙන්නේ. ලෝකේ සම්බන්ධයෙන් වගකීම් සහගතව කටයුතු කරන්න ඒක පිනක්. ආන් ඒ වගකීම මේක දහමෙන් දකින්න හුරු පුරුදු කරගන්න ඒක කුසලයක්. ආන් එතකොට කියනවා පින නිසා කුසලයේ වෙලා සතර නිදහස් වෙනවා කියලා. නැත්තම් ලේසි නෑ. නිදහස් වෙන්න ඕන, ගැලවෙන්න ඕන. ඒකට ගමන් යන මග 100,000ක් හරි, ක්‍රියාවද්දන් සිතුවිලි 100%ක්ම හරි, එක අඩුවක් තියෙනවා. හිත ඒ මට්ටමට හුරු පුරුදු කරගන්න එකේ අඩුව. ආන් ඒ අඩුව හොද්දට ලුණු දාලා ලුණු හදනවා වගේ, බත් එකට වතුර දාලා බත් එක උයනවා වගේ, හිතට ඒ පින කුසලයේ ඇතුළත් කරලා හිතන මේ දහම හුරු කරගත්තොත් ආන් ඒ හිතක් 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 ගන්න කියනවා කුසල් සිත් කියලා. කුසලයේ කරන්න මේ හැමදේම උපනිෂ්ඨයෙන් අපි අදිෂ්ඨාන කරනවා. ඔබට පින්දුනි, අපි එහෙනම් දන්නවා හැම හිතක්ම ජාතියක් එක්ක හැදෙන්නේ. ජාති වෙන හැම හිතටම එකම එක දෙයක් වෙනවා, මේ ලෝකේ ඇත්ත වෙනවා. ඒ නිසා තමයි අපට හැම වෙලාවෙම වෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා. මට තියෙනවා ගත උඩ දේවල් කියලා තිපොඩසක්. අතීතය. මට තියෙනවා ඉන්න කියලා කොටසක්. අනාගතය. හැම වෙලාවෙම මෙතන ඉන්න කෙනා මේ අපි ගෙමු දැන් කියලා, මේ ඉන්න කෙනා මේ නිකරන් හැම වෙලාවෙම එක්කෝ මෙහෙන් මෙහාට යනවා, නැත්තම් මෙහෙන් මෙහාට යනවා, නැත්තම් මෙහෙන් මෙහාට යනවා, නැත්තම් මෙහෙන් මෙහාට යනවා. මෙතන ඉන්නේ, මෙතන මෙතන ඉන්නවනම් මෙතන මම කියන කෙනා ඉන්නවනම් ඒ ඉන්න මට අනිවාර්යයෙන්ම අතීතය කියන එක තිබ්බම තමයි අනාගතය කියන එක තියෙන්න තියෙනවම තමයි. හැම වෙලාවෙම අපට එනවා සැප දුක්. අපනේ සැප දුක් එන්නේ. අතීතයේ ගැන දුකක් එනවා.
මේ කියන දැන් මේ හිතේ ස්වභාවයට අතීතය ගැන දුකක් එනවා. මෙතන ඇත්ත කරගෙන මෙතනත් එක්ක කම්පයර් කරනවා. අනාගතය සම්බන්ධව බලාපොරොත්තුවක් තියෙනවා. මෙතන ඇත්ත කරලා මේකත් එක්ක කම්පයර් කරනවා. සංසන්දනය කරනවා. අතීතයත් මෙතනත් එක්ක මනිනවා. අනාගතයත් මෙතනත් එක්ක මනිනවා. ආන්ගේ මනිද්දි සැප දුක කියන ජීවිතේ අපට සැප දුක කියන ජීවිතේ අපට ඇත්ත වෙලා සැප දුක කියන ජීවිතේ ඇත්ත උන් නිසා අතීතයක් තිබ්බමයි අනාගතයක් තියෙනවමයි අතීතය ගැන හිතමින් අතීතය ගැන බලාපොරොත්තු තියමින් අතීතයේ අත්දැකීම් අරගෙන අනාගතේ දිනන්න මම සැප දුක් විඳින්මින් ඇත්ත ජීවිතයක ඉන්නවා මේකට කියනවා ජාතිය ඉන්න ජාතිය නෙමේ ජාතිය ජාතිය කියන්නේ මොකද්ද
සසර
ඉන්න සසර මෙන්න මේක තමයි ඇත්ත අපට ඇත් වෙලා තියෙන්නේ නමුත් මේ හැමදේම නමුත් මේ සියල්ලම වෙන්නේ එක හිතක බුදුහාම දේශනා කරනවා බෙන්න මෙහෙම ලෝකෙක සත්වයයිද්දි බෙන්න මේ ඉන්නවා අතීත අනාගත ඇත්ත කරගෙන ගින්නක 11 මහා ගින්නක් ගිනි ගනිමින් 11 මහා ගින්නක් ගිනි ගනිමින් රාගදේශ මොහ ජීවිතේ හුරු වෙමින් ඉන්න සත්වයාට බුදුහාම දේශනා කරනවා මෙහෙම ඔය හිතන් ඉන්න කියලා ලෝකයක් නැහැ. මේකට කියනවා ලෝකේ තව. සලායතන ලෝකං වදේති. මේ ඇස කියන එක බුදුහාම දේශනා කරනවා ඇත්තටම. අපි දන්නවනේ හයක් තියෙනවා කියලා නේ. ඇස කන නාසය දිව කය මන එතකොට මේ දැන් ලෙසන් එකක් අය කරන්න ඕන මේ දැනුම හුරු වෙච්ච දැනුමක් ගැන පොඩ්ඩක් මේ කියන්නද දැන් මේක දකින්න ඕන ඉස්සර අපි බලමු කොහොමද මේක දකින්නේ කියලා හැමෙන් එතකොට හැම වෙලාවෙම මේ ඇසයි රූපයි කනයි ශබ්දයි නාසයයි ගන්ධයි දිවයි රසයයි කයයි පහසයි එක්ක හිත හට ගන්නවා හැම වෙලාවෙම ඇස් කන් නාස දිව කයත් එක්ක හිත හට ගන්නවා එක හිතක් හට ගන්නවා මේ හිත හට ගන්න වෙලාවට මේ හිතර දැන් මේ වෙලාවේ ඇහැයි රූපය එක්ක මෙතන බෝඩ් එකක් බව සිහිපත් වෙලා තියෙනවා මේක ඇත් වෙලා තියෙන මේ බෝඩ් එක මේ වෙලාවට අපි පිළිගන්නවා අපි දරා ගන්නවා මෙතන මේ තියෙන්නේ බෝඩ් එකක්. ඔය ඇස් දෙකට මෙතන බෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබේ ලෝකේ මේ ಜಾති වෙලා තියෙන සසරේ යන ඉන්නා කියලා හිතන් ඉන්න මෙන්න මේ ලෝකෙට මේ වෙලාවේ ඇස් ඉස්සරහා බෝඩ් එක නම් මොකක්ද වෙලා තියෙන්නේ තියෙනවා දැන් ඒක බොරුද දැන් මේ ප්‍රායෝගිකව දැන් කියන්නේ නැන්නේ මේ ලේසික මේ මෙච්චර සරල කරන්න ඕනේ නැහැ මෙච්චර සරල කරන්න මේක මේ ජීවිතේට තව ගන්න ලේසි වෙන විදියට මෙතන බෝඩ් එකක් තියෙන බව දැන් ඇත්තනේ ජීවිතේ ඈ දැන් බෝඩ් එකක් තියෙන බව ඇහැයි රූපයයි ගැටිලා හිතේ හටගත්ත බෝඩ් එක කියලා. බෝඩ් එක. මේ බෝඩ් එක තියෙන එක මේ වෙලාවේ අපට ඇත්ත. මේ මට මගේ ඇස් ඉස්සරහා දැන් බෝඩ් එකක් තියෙනවා. මේ ගොඩක් වෙලා ඉඳලා තියෙන එකක්. මේ දිගටම තියෙන එකක්. මේ බෝඩ් එක දැන් තියෙනව නෙමෙයි. අපේ ලෝකෙට දැන් මේ අතීතේ ඉඳලා මේ උදේ ඉඳලම මේ මට මේ බෝඩ් එක දැන් මොකක්ද තියෙන්නේ? බෝඩ් එක ලෝකේ තියෙනවා. ඕක තමයි අපේ සසර යන ඇත්ත ලෝකේ. ඇත්ත වෙලා තියෙන ලෝකේ දැන් මේ වෙලාවේ. මට කියන්න හොඳට අල්ල ගන්න මේ සර මේ පච්චු සම්භූත කියන තැනට ගේන්න යන්න. කියලාම කියනකොට ලේසියිනේ. දැන් ඇහැයි රූපයයි ගැටිලා ඇසයි ඇසයි රූපයයි දැන් මේ වෙලාවේ ගැටෙනවනේ. ඇසයි රූපයයි ගැටෙද්දී හිතක් හැදෙනවා උදේ ඉඳලා තියෙන බෝඩ් එකක් ස්ටේජ් එක උඩ තියෙනවා. ඔය හිතට මෙතන දෙයක් තියෙන එක දැන් ඇත්ත. එනිසා තමයි මේක වැටෙන කිව්වොත් එකපාරම බය වෙන්නේ. ඔය හිතට මෙතන දැන් දෙයක් තියෙනවා. බලන්න පින්වතුනි, මේ බෝඩ් එකක් තියෙනවා කියලා ගත්තේ ඇත්තටම ඇහැයි රූපයයි එක ගැටුනේ. මේකයි ඔය ඇහැයි එක ගැටෙන්නේ. ඇත්තටම මොකද්ද? මේ බෝඩ් එක ඇවිල්ලා ඇහැට රිංගනවද? මේක කුඩා කරලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා ඇහැට රිංගුවද? එහෙම නැත්නම් මේ මෙතන බෝඩ් එක මෙහෙම තිබ්බ ඔතන ඉඳන් ඉන්නවා. මේ අතර ඇත්තටම මෙතනින් ඔතෙන්න දෙයක් වුණාද? මොකක් හරි අමුතු දෙයක් වුණාද? ඇහැකට ඇවිල්ලා බැස්සද? එහෙම වුණේ නැහැ. ඇත්තටම මේ වෙලාවේ මේ මස්ලේ ඇහත් එක්ක සම්බන්ධුනේ වර්ණ සටහනක් නේද? හේවත් ශක්තියක්. මේ වෙලාවේ ආලෝකයේ කියන ශක්තියනේ ඇහත් දෙකට ආවේ. ඇසත් එක්ක සම්බන්ධුනේ. ඇසත් එක්ක සම්බන්ධ මොකද? ආලෝකයේ කියන ශක්තිය. දැන් මෙතන එකපාරම කරන්ට් එක ගියොත් එහෙම කලුරුනොත් එහෙම එක පේනවද? නැහැ. එහෙනම් ආලෝකයේ කියන ශක්තියත් හේතු වෙලා මොළයට පණිවිඩයක් යනවා. මොළයට යම් සංවේදනයක් වෙනවා. ආලෝකයත් එක්ක වෙන මේ හේතුන්ගේ ගැළපීම සම්බන්ධයෙන් මොළයට යම් සංවේදනයක් වෙනවා. එතනින් පස්සේ නේද හිතට හිතෙන්නේ බෝඩ් එක ස්ටේජ් එකේ තියෙනවා කියලා. ඇහැයි රූපයයි ගැටෙද්දී මේ රූපය ඇවිල්ලා ඇස් දෙක රිංගුවේ නැහනේ. මෙතන තිබ්බේ මේ අතර තිබ්බ මොකද? ආලෝක කියන මේ ශක්තියක් මේ වෙලාවේ ක්‍රියාත්මකයි. මේ ආලෝක ශක්තියත් ක්‍රියාත්මක නිසා ඇහත් සජීවී නිසා මේ දෙක ගැළපිලා මොලේ දක්වා දැන් යනවා යම් සිදුවීමක් වෙන බව. ඕක මොලෙන් හිතට යද්දි පණිවිඩයක්. ඇහැට පේනවද නැත්නම් හිතට හිතෙනවද බෝඩ් එක තියනවා කියලා? ඇත්තටමුනේ ඇහැට පෙවුන එකද නැත්නම් හිතට හිතුන එකද? එතකොට අපි කියන්නේ කොහොමද ඇහැට පේනවා කියලා? ඇත්තටම පේන්නේ ඇහැටද නැත්නම් ඇත්තටම හිලෝවිලෝක හිතට හිතෙනවද? ඈ හිතට හිතෙනවා. මේ හිතට හිතෙන එකක් නේද
අපි කියන්නේ ඇහැට පේනවා කියලා. ඇහැට පේනවද නැත්නම් ඇහැට මට පේනවා කියලා හිතට හිතෙනවද? මගේ ඇහැට මේක පේනවා කියලා හිතට මොකක්ද වෙන්නේ හැම වෙලාවෙම? හිතෙනවා. ඒ හිතට හිතෙන මොහොතට ඔය ඇස් දෙක මේ සතර මහා ධාතු ස්පර්ශ කරලා තියෙන්නේ. තව තේරෙන්න බෙන්න මෙහෙම කියන්න. මේකට අමාරු උදාහරණ මම තේරෙන්න කියන්න. ඔබ කැමැතිම කෑමක් උයා ගන්නවා. කෑම රසයි නේද? කෑම රසයි නේ. කෑම රහ නැද්ද? මේ විතරයි එහෙම තියෙන්නේ. මේ තියෙන්නේ කල් දේරන් වගේ ලගිනවනේ. කිලෝ 50ක් විතර එකපාරම හැන්දි වලින් ලුණු දාලා, හැන්දි වලින් තුන පහ දාලා, ඈ බාල්දි වලින් වතුරයි කිරි දාලා ලොකු පත්තක් කරන් හදනේම තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඕ වගේ දර අර පොල් කටු හැන්දෙන් මැටි මුට්ටියේ කාර්ගෝ කර අර පොල් කඩු අන්ද අතරරම් පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් ගහලා අර හොද්ද අතරදලා පොඩ්ඩක් ලෙවකක හදන හොද්ද කොච්චර රසද? ආන්ගේ හොද්ද අතර පොඩ්ඩක් අර ලුණු බලන්නේ ඔබ. ඒ ලුණු බලද්දි ඒක රසයි නේද? රසයි නේද? දැන් ඉතින් නෑ කියන්න එපා නිවන් දැකලා වගේ. පරමාර්ථය කියද්දි අවබෝධයි. සම්මුතිය කියද්දි ඒත් අවබෝධයි. කොහොමද කියන්නේ? දැන් හිතන්නකෝ, දැන් අතට මෙහෙම පොඩ්ඩක් දාලා දිවේ තියද්දි රසයි නේද? ඇත්තටම සතර මහා ධාතු ලෝකේ උනේ අර අතට ආපු අර අති සියුම් මට්ටමට උන අර ඛණ්ඩනේ උන අපි දැන් පරමාණු මට්ටමට කැඩලා තියෙන අර 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 හොද්ද දිවේ තිබ්බට පස්සේ ඇත්තටම උනේ මොලේට ඉලෙක්ට්‍රික් ෂොක් එකක්, කරන්ට් එකක් නෙමෙයි, කරන්ට් එකක් වැදුනවා වගේ හිතමුකෝ. හා ෂොක් එකක් ගියා. යද්දි රහයි බව හිතට හිතෙනවද නැත්තම් ඇත්තම රහ විඳිනවද? හිතට රසයි කියලා මොකක්ද උනේ? හිතුණා. හිතට රසයි කියලා හිතෙද්දි අර හොද්ද හිත දැන් කාලා තියෙන්නේ. හිත තියෙන තැනවත් දන්නේ නැහැ කොහෙද කියලා. ක්‍රියාවලියක් වුණා මොලේ දක්වා වුණ. එතනින් පස්සේ දැන් මොලෙන් හිතට අර රස අරන් ගියාද? නැත්තම් ඒ ක්‍රියාවලිය සතර මහා ධාතු ලෝකයේ වෙද්දී හිතට හිතුණද? හිතට හැඟුණ හැවත් හිතට හැඟෙනවා. ඒකට කියන හිතන හිතමු කියනවා. හිතට හැඟුණ හැවත් හිතට හිතුණා. හිතුනේ මොකක් කියලාද? රසයි කියලා. රසයි කියලා මොකක්ද වෙන්නේ? රසයි කියලා හැඟෙනවා. රසයි කියලා හිතෙනවා, හැඟෙනවා. හැඟෙද්දී රසයි කියලා හැඟෙද්දී ඇත්තටම හිත අර අතට වැටෙන එක කාලද ඒ රසයි කියලා කියන්නේ. ඒක තිබ්බ දිවේ. ඈ ඒක දිවේ තියද්දී හිතට මොකද්ද වෙන්නේ? දිවයි රසයයි ස්පර්ශ වෙද්දී හිතට රසයි කියලා දැනෙනවද නැත්නම් හිතට රසයි කියලා හැඟෙනවද? මේ වෙලාවේ ඇහැයි රූපයයි ගැටෙද්දී මෙතන බෝඩ් එකක් තියෙනවා කියලා දකින්නවද නැත්නම් හිතට මෙතන බෝඩ් එකක් තියෙනවා කියලා හැඟෙනවද? හැඟෙනවා. එහෙනම් රස විඳින්නද පුළුවන්, රස හඟින්නද පුළුවන්, රූප දකින්නද පුළුවන්, රූප හඟින්නද පුළුවන්, ශබ්ද අහන්නද පුළුවන්, ශබ්ද හඟින්නද පුළුවන්, ස්පර්ශ විඳින්නද පුළුවන්, හඟින්නද පුළුවන්, හිතට හැඟෙන බව හඟින්නද පුළුවන්, හිතන්නද පුළුවන්, හිතට හිතෙනවා කියන එකත් අයපාරක් මොකද්ද? ඒකත් හැඟෙනවා. එහෙනම් ලෝකේ ඇත්තටම මේ හිතත් එක්ක වෙන්නේ මොකද්ද? හැඟෙනවා. හිතත් එක්ක වෙන්නේ මොකද ඇත්තටම? හැඟෙනවා. ඇස ඔස්සේ ඇස හේතු කරගෙන මොකද්ද වෙන්නේ? හැඟෙනවා. කන හේතු කරගෙන මොකද්ද වෙන්නේ? හැඟෙනවා. අපි සද්ද ඇහුවද ඇහෙන බව හැඟුණද? අපි කීපාරක් සද්ද අහලා තියෙනවද? අහනවා නම් අහන්න එකපාරයි. අය අහන්න ඕනේ. ඇයි අහන්න 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 ඕන වෙන්නේ? ඇයි ඇහිීම සම්බන්ධයෙන් ඕනකම නැති වුනේ නැත්තේ? ඇයි බැලීම සම්බන්ධයෙන් ඕනකම නැති වුනේ නැත්තේ? ඇයි නාසයට දිවට කයට ආපු දේවල් සම්බන්ධයෙන් මැරණකම් ඕනකම නැති වෙන්නේ නැත්තේ? ඇත්තටම ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් අපි ලෝකේ ස්පර්ශ කරලා නැහැ. ඒ හැම එකක්ම මොකදලා තියෙන්නේ? හිතට හැංගිලා. නමුත් අපට හිතට හැඟුණට මදි. හිතට හැඟෙද්දිම අපට මේ ලෝකේ ඇත්ත වෙනවා. ඇත්ත ලෝකේ අපි වෙන් කරගෙන හොයනවා. හොද්දේ රස අවුරුදු 50 කෙවුවත් බඩට ඇති වෙද්දි නැවැත්තුව මිසක් රස විඳලා ඇති උනාද? එකම කෑම කීපාරක් කෑවොත් ඇති වෙන්නේ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? ඇයි ඒක නැවත නැවත කරන්න නැවත නැවත කන්නේ තින්නේ? බඩගිනින් තමයි කන්නේ තින්නේ. ඒකද අපි දන්නවා. මං කියන්නේ ඇයි ඒ සම්බන්ධින අදහස නැති වෙන්නේ නැත්තේ? ඇත්තටම හිත රස විඳලා නැහැ. හිත රූප බලලා නැහැ. හිත ගඳ සුවඳ විඳලා නැහැ. හිතට හැම වෙලාවෙම මොකක්ද උනේ? හැඟුණා. හැඟෙද්දී ඒ හැඟෙන එක අවිද්‍යාව සහගත නිසා හිතෙනවා ඒ හැඟෙන එක ලෝකේ ඉන්න එකක් තියෙන එකක්. ඒ හැඟීම වෙන්නේ කොහොමද? අතට දැන් ඕක දැන් මේ දැන් හිතන්න දැන් ඔබ ගෙදර ගිහිල්ලා හැන්දේ ලුණු බලන වාරයක් පාස හරණ නිවන සිහිපත් වෙන්න බෑද? ඒ කාලේ සමහර කට්ටිය කියනවා සමහර ගිහි උපාසකවරු මම මැල්ලුමක් හදන්න හිතාගෙන කරකොල කඩන්න ගියා. මං කරකොල කඩන ගමන් මේ ලෝක ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කරා. කරකොල ගෙනල්ලා මං හොදලා කපද්දි මම ජීවිතයේ දැක්කා කරකොල මැල්ලුම දුන්දාලා ඉදෙද්දි මට මේ ධර්මය අවබෝධුනා කියලා. යුතුයකමක් තියනවා සම්මුතියෙන් කරන්න. වගකීමක් තියනවා ඔය ජීවිතෙත් එක්ක බැඳිච්ච. ඊට එහා සසරකින් නිදහස් වෙන්න බුදුබණ හම්බෙලා තියනවා. ඒක සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියනවා තනියෙන් කරන්න. තනියෙන් දකින්න. සම්මුතියෙන් යුතුයකම් වගකීම් තියෙනවා. සම්මුතියෙන් යුතුයකම් වගකීම් වල යෙදෙන ගමන් සම්මුතියෙන් යුතුයකම් වගකීම් කරන ගමන් අවබෝධ වුණ දහම් පරියයක බිඳුවක් ඔය හිතට දාගන්න ඕනේ. ආන් එතකොට ආන් ඒ උයන හොද්දේ හදන හොද්දේ හෙවත් හැදෙන හොද්දේ හැදෙන මැල්ලුමේ රසට එහා ගියා. එහා ගිය රසයක් හම්බේ. ඒකට බුදුහාම දේශනා කරනවා සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සබ්බ රසං ධම්ම රසෝ ජිනාති. සියලුම රස අභිබව ධර්ම රසයයි මේ ලෝකේ උපරිම රස කියලා බුදුහාම දේශනා කරනවා. හොද්දේ රස සම්මුති රසක් තියෙනවා. හැබැයි ඒ හොද්දේ රස අතට අරගෙන දිවේ තියද්දි මේ ඇත්තටම වෙන දේ රස විඳිනවද රසයි කියලා හැඟෙනවද කියලා දකින්න එක ගොඩාක් ලොකු වෙනසක්. රස හැඟෙනවා කියන තැනදී ඔබ ඔබේ වගකීම අරගෙන, රස විඳිනවා කියන තැනදී ඔබ ලෝකේ වගකීම අරගෙන, ලෝකෙ වගකීමයි ඔබේ වගකීමයි දෙකම එකට කරන්න වෙලා සම්මුතිය ජීවත් වෙන්න වෙලා පරමාර්ථය අවබෝධ කරගන්න ගමන් අපට. සම්මුතිය ජීවත් වෙන්න වෙලා තියෙන්නේ පරමාර්ථය අවබෝධ කරගන්න ගමන්. එහෙනම් පරමාර්ථය තුල ඔබ යමක් කරන ගමන්, සම්මුතිය තුල යමක් කරන ගමන් පරමාර්ථය දකින්න ඒ ජීවිතේ හුරු වෙන්න ඕනා. අතට හොදි ටිකක් අරන් දිවේ තියෙන එක හුරු වුණාට, ඒ හුරුව ඇතුලේ හොද්ද රසයි කියලා පිළිගත්තට කවදාවත් හිතට හැඟුන්නේ නැහනේ. කවදාවත් හිතින් දැක්කේ නැහනේ, දහමින් දැක්කේ නැහනේ මම මේ රස විඳිනවා නෙමෙයි මට රස හැඟෙනවා කියලා. මේක හැඟීමක් වශයෙන්, මේක දුක්ඛයක් වශයෙන්, මේක දුක්ඛයක් වශයෙන් ඒ හැදුන හිත අවීචි මහා සත්‍ය ඉහළට එන්න අකමැති වගේ, මේ සත්‍ය මැරලා දිව්‍ය ලෝක යන අකමැති වගේ, මැරෙන්න අකමැති වගේ පින්වතුනි මේ හිත පිළිගත්තේ නැහනේ ඇත්ත මොකද්ද කියලා. සම්මුති වගකීම කරන්න ඒක මස්ට් කළ යුත්තක්. ඒ යුතුයකම කරන්න ඒක කළ යුත්තක්. හැබැයි ඒ යුතුයකම වගකීම කරන අතරේ අමූර්ත රසය ඔබ භුක්ති විඳින්න ඕනේ. අතේට අරන් දිවට තියලා විතරක්ම නෙමෙයි, ඒ අමූර්ත රසයේ භුක්ති විඳින්න ඕන හොදි ටික අතේ තියලා දිවේ තියලා විතරක්ම නෙමෙයි, ඒක හිතත් එක්ක තියෙන කතාවක්, ඒක හිතත් එක්ක වෙන ගනුදෙනුවක්, ඒක හිතින් දහම දකිමින් වෙන එකක්. ඒකයි බුදුහාම දේශනා කරන්නේ සබ්බ රසං ධම්ම රසෝ ජිනාති. මට මේ හොද්දේ රස, මට මේ හොද්දේ රස දිවට දැනෙද්දී ආන් ඒ හොද්දේ රස දිවේවත් හොද්දේවත් තිබෙන එකක් නෙමේ. දිවයි හොද්දයි මේ සියලුම දේවලුයි ගැළපිලා බැඳිලා හේතුම් පටිච්ච සම්භූත වෙලා මේක මේ මොහොතේ හෙවත් ඒ සම්භූතේ වෙන මොහොතේ මේක හිතට හැඟෙන එකක් බව, හිතට එන හැඟීමක් වශයෙන් හිතරුණ හැඟුණා බව ඔබ දැක්කොත් ඒකට කියනවා කුසලයේ කියලා. ආන් ඒ හිත, ආන් ඒ දකින හිත, ආන් ඒ හොද්දේ රස දකින හිත කවදාවත් කාමයෙන් යටපත් කරන්න බෑ, ද්වේෂයෙන් යටපත් කරන්න බෑ, මෝහයෙන් යටපත් කරන්න බෑ. ඇයි බැරි? රාග ද්වේෂ මෝහ ඒ හොද්දත් එක්ක ඇලීමක් එනවනම් එන්නේ, ගැටීමක් එනවනම් එන්නේ. ඒ හොද්ද ඇත්ත වුණා නම් ඒ ඇත්ත වෙන්නේ ඒ හොද්දෙන් ඒක ආවා කියලා පිළිගත්තා නම් විතරයි. අපට මේ ලෝකේ රාග වෙන්නේ, ද්වේෂ වෙන්නේ, මෝහ වෙන්නේ වෙන්න මේ ජීවත් වෙන ලෝකේ ඇත්ත කියලා පිළිගද්දි. ඇත්ත කියලා පිළිගන්නවා කියන්නේ වෙන මුකුත්ම නෙමේ පිඟුතුනි. අපි හිතනවා ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට දිවට කයට දේවල් දැනෙනවා. නමුත් ඔය එකක්වත් වෙන්නේ ඇත්තට වෙන්න එක දෙයයි. ඔය ඔක්කොම හේතු ගැළපිලා සම්භූත වෙලා හේතුම් පටිච්ච සම්භූත වෙනවා ඒ හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් අතට අරන් හැන්දෙන් මෙතන ලුණු බලද්දී, රස බලද්දී, ඇඹුල් බලද්දී සම්මුති ලෝකයේ වෙනවා එක දෙයක්. සම්මුති ලෝකයේ එක දෙයක් වෙනවා. සතර මහා ධාතු දෙකක් ගැලපෙනවා. ඒකත් තියෙන එකක් නෙමේ, හොද්ද හැදෙන ගමන් තියෙන්නේ. හොද්දත් තිබ්බ නෙමේ, හොද්දත් හැදෙන ගමන් තියෙන්නේ. හිතත් හැදෙන ගමන් තියෙන්නේ. හිත නැවතිලා තිබ්බද නැත්තම් හිත හැදි හැදි තිබ්බද? හොද්ද ඉදිලා තිබ්බද? හොද්ද ඉදි ඉදි තිබ්බද? හොද්දක් තිබ්බේ ක්‍රියාවලියක. සතර මහා ධාතුව තියෙනව නෙමේ, ඒක ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙනවා. හිත එක අරමුණක තියෙනව නෙමේ, හිත එක දිගට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඔය සතර මහා ධාතු ලෝකේ හිත ලෝකේ එකට ගැලපුණා. මයික් අඳින්නම්. ඒකයි අඩු ගානේ හොද්දට අතට ගද්දි හරි මතක් වෙන්නේ. ඒකයි මේ නිවන් දකින්නවා කියන එක වගේ මිටු කරලා හොද්ද උයලා රහ බලලම පළඟක් බැඳගෙන ඉඳගත් ගමන් දොයිය බතන් තමයි. එතකොට මොන 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 නිවන්ද? ඒකයි අර ලුණු දැනි දැනි රස්නේ දැනි දැනි ගිනි දැනි දැනි මේක නිවන්න තියෙන්නේ. ඒකයි නේද? ඒකයි ජීවිතේ උදේ කොයි වෙලාවෙ නිවන් දකින්න බැරි පිණුතනේ. මේ RVVS කියන්නේ RVSSV කියන්නේ මේ හිත ඈ. මේ හිතත් මේ යුනේ මේ හිතත් හැදි හැදි තියෙන්නේ. හිත අපි නම් කියන්නේ හිත තියාගෙන ඉන්නවා කියලානේ. පුළුවන් දින්න. හිත තියෙනවා නෙමේ. හිතත් ප්‍රොසෙස් එකක්. මේ සරලව කියන්න. මෙහෙම දන්නවනේ. එක හිතක් තියනවද? හිති හිති තියනවද? හිති හිති. හිති හිති නේද වෙන්නේ? හිති හිති නේද යන්නේ ඉස්සරහට? ආ. එතකොට හොද්ද ගමුකෝ අපි. හා. හොද්ද මොන හොද්දද? මං ලියන්නද? ඔබ කැමතිම මස් හොද්ද හොඳයිද? මස් පොලොස් හොද්ද කොහමද? පොලොස් කියලා කියද්ද අඹ වගේ කියද නිකන් එකපාරනේ කරට නිකන් ඇඹුල් යනවා නේද? බලන්නකො හොද්දද තිබ්බේ කියලා ඕක. පොලොස් හොද්ද. පොලොස් හොද්ද හැදිලා තියෙනවද? හැදෙමින් තියනවාද? හිතටත් හිතෙමින්. එහෙනම් මේකත් හිත කියන්නේ ක්‍රියාවලියක්. හිත කියන්නේ තියෙන එකක් නෙමේ. හිත ක්‍රියාවලියක්. හිත හටගත්ත මොහොතේලා එක හිතක් තියෙනවද? නැවත එක හිතක් තිබ්බද නැවතිලා තියෙන? ඈ නෑ. ඒ නිින්ද ගියාම හැම පාඩක් පොඩ රෙස්ට් කරලා හිත ඕෆ් කරලා තියල වෙලලා අයපරක උදේට එන්ජින් මිස්ටර් කරලා ඉස්සරහට නෝද? නෑ නෑ. හිත ක්‍රියාවලියක තියෙන්නේ. හිත හිතෙව්වනම් මේ ජීවිතේ මස්ලේකා හිත අයින් වෙලා නේද? හිත එහෙනම් ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් කියන්නේ මොකද්ද? නැවතිලා තියෙන එකක්. නැවතිලා තියෙන එකක් නෙමෙයි. නැවතිලා ඉන්න එකක් නෙමෙයි. ඒක වෙමින් වෙමින් තියනවා. ඒ කියන්නේ වෙමින් තියනවා කියලා බෑ, වෙනවා. හේතු ගැළපි ගැළපි ඇස අන ඇස කාණාසය දිවකය. දිවකය උපයෝගී කරගෙන මේ හිත හිත හැදෙනවා. හැදෙමින් තියෙනවා. හැදෙමින් තියෙනවා කියද්දි හිතන්න එපා මේ ඉන්නවා කියලා. හැදෙන ක්‍රියාවලියක වෙනවා. හැදෙනවා කියන ක්‍රියාවලිය. හොද්ද ගහකින් ගෙඩියක් කඩපු වෙලා ඉඳලා දැන් මේ ඉදෙන තැනilla මේ කොහටද මේකක් තියෙන්නේ? මොකද්ද? දැන් හොද්ද උයලි වුණාම ක්‍රියාවල නැතුණාද? දැන් හොද්ද උයලි වුණාම ක්‍රියාවල නැතුණාද පින්තුනි? නැහැ. ඊට පස්සේ හොද්ද නිමෙනවා. හොද්ද කුණු වෙනවා. හොද්ද ඡය වෙලා ඇගිල්ලා ඊළඟට බලපන්. එහෙනම් මේ ලෝකේ මේ හිතවත් මේ ඔබ අතට අරක් ගත්ත හොද්දවත් නැවතිලා තියනේ උවද නැත්තම් මේ එක දිගට ප්‍රොසෙස් එක යන්නේ ගමනක්ද මේ තියෙන්නේ? එහෙනම් නැවතුණ තැනක් මේ හිතේ නැවතුණ තැනක් හොයන්න පුළුවන්ද? මේ හොද්දෙන් නැවතුණ තැනක් හොයන්න පුළුවන්ද? එහෙනම් ඇත්තටම මේ හිත කියන්නේ ක්‍රියාවලියක් නේද? ඔය හිතක් තියෙන්නේ මේ වෙලාවේ හිතෙන. ඔය හිත දැන් නැවතිලාද තියෙන්නේ? අර මං කිව්වේ දූරංගමං ඒකේ තරංග ලොකු රවුම් ගහන ඇඳුම් නැතුව ට්‍රිප් යන ලොකු ගමන් ගිහිල්ලා ආපු වීසා නැතුව ගිහින් ආපු ලෝකේ පුරා ගිහින් ආපු මේකප් නැතුව ගිහින් ආපු ඒ හිත තියනවද නැත්තම් හිත වෙනස් වෙමින් යනවද වෙනස් වෙමින් යනවා ඒ කියන්නේ දැන් එක හිතක් වේගෙන් හට අරන් අනික හිමින් ගිහිල්ලා අය වේග එහෙමද යන්නේ මේ එක වේගෙන් යනවද එක වේගෙන් ක්‍රියාවලියක මේ හිත හිත කියන එක එහෙනම් මොකද්ද ක්‍රියාවලියක් ඔබ උයනවා කියන එකත් මොකද්ද ක්‍රියාවලියක් ඔය තැන් දෙකේම තිබුණ ඉන්න තැනක් තියනවද ඔය මේ දෙකේම තිබුණ තැනක් හරි ඉන්න තැනක් හරි හෙවත් නැවතුණ එකක් තියෙනවද? ඒ කියන්නේ හොද්දක් කියලා එකක් තියෙනවද නැත්නම් හොද්දක් හැදෙමින් තියෙනවද? හිතක් කියලා එකක් තියෙනවද හිතක් හැදෙමින් තියෙනවද? එහෙනම් ඒ දෙකම ක්‍රියාවලියක් නේද? ඒක එකක්ද නැත්නම් ක්‍රියාවලියක්ද? නැවතිලා තියෙන එකක්ද? මේ මෙතනින් එහාට සරල කරන අපි දන්නේ නැහැ. මේ ඔඩ ඔක්කොම සරල කරලා කියන්නේ ඈ. ඒක අඩුම ගානේ පිංගුදුනි මේ කර්මස්ථානයක් දෙන්නේ අතට හැම වෙලාවෙම ගිය ගමන් මේක අතට ගහනවා නේද? අර පොල් කටු හැන්දෙන් ගෙවිච්ච හැන්දෙන් අතට අරන් වෙලා දුන් දානකින් ගිනි කකා ගිහිල්ලා අරන් වෙලා තියනවා නේද දිවේ? එතකොට ෂා කියලා එන්නේ අපි කියන්නේ මෙහෙම කියලා සමහර ඇඩ්වල එහෙම යන්නේ ඈ මෙහෙම කියලා කියන්නේ හිතෙන්නේ මර හොද්දෙන් එන එකක් කියලානේ තියෙන හොද්දෙන් හැදෙන හොද්දෙන් එනකොට තමයි තින්නේ හොද්ද කියන්නේ එහෙනම් තියෙන එකක්ද නැත්නම් ක්‍රියාවලියක තියෙන එකක්ද ක්‍රියාවලියක් හිතත් ක්‍රියාවලියක් නේද ඕක ක්‍රියාවලියක් බවද අපි දකින්නේ නැත්තම් තියෙන දෙයකින් එන දෙයක් වශයෙන්ද අපි දකින්නේ මගේ හිතට මේ තියෙන හොද්දෙන් රස එනවා මගේ හිතේනේ මට මේ හොද්දෙන් රස එනවා ඇත්තටම රොද්දේ හොද්ද රසයි කියලා හිතට හැඟුණද නැත්තම් රස වින්දද මේ නොනවත්වා වෙන ක්‍රියාවලියක් ඇතුලේ අතටත් මෙහෙම තියලා දියව තියකට පස්සේ මේ ක්‍රියාවලියක් ඇතුලේ අර හිත කියන ක්‍රියාවලියට හැඟුණා නේද හොද්ද රසයි කියලා. එහෙනම් හොද්ද රසයිද රසයි කියලා හැඟුණාද? හැඟුණ එකත් ක්‍රියාවලියක් නේද? ඒකට කියනවා හේතුම් පටිච්ච සම්භූතං කියලා. හැඟිනවා ඕකට තමා කියන්නේ ජාතිය. මේ ඉන්නවා කියලා එක අවබෝධ කරගන්න නම් හැඟෙනවා කියන බව දකින්න ඕනේ. ඔය හැඟෙනවා බව දැනුණා නම් හොද්ද රසයි නෙමේ හොද්ද රසයි බව හැඟුණා දුක්ඛ දැක්කා. සබ්බම්පි දුක්ඛං. මේක ක්‍රියාවලියක් වශයෙන් දකින්නවා. එකක් නෙමෙයි මේක ක්‍රියාවලියක් වශයෙන් දකිනවා අනිච්චයි අය යුට්ටක් කියන වෙලා යනවා අන්තිම හරිට හැමදාම එද්දිම හරි හිත කියන එක නැවතුන දෙයක්ද නැත්නම් ප්‍රොසෙස් හෙවත් ක්‍රියාවලියක්ද හිතක් හිතක් ගානේ ඇස කන නාසය දිව කයත් එක්ක හේතු ගැළපි ගැළපි ගැළපිලි මොකද වෙන්නේ හිත හට ගන්නවා එක හිතක තියනවද හිතක් හිතක් ගානේ වෙනස් වෙයි හිත හට ගන්නවද හිත වෙනස් වෙයි හිත හට ගන්නවා එහෙනම් හිතක් තියනවද හිත ක්‍රියාවලියක්ද ක්‍රියාවලියක් හොද්ද කියන එක තියනවද නැත්නම් හොද්ද කියනත් ක්‍රියාවලියක්ද ක්‍රියාවලියක් එහෙනම් මේ ක්‍රියාවලි දෙකක් නේද හේතුම් පටිය සම්බූත වෙන්නේ අතට හොද්දෙන් ක්‍රියාවලියක තියෙන හොද්දෙන් අතට ගතට පස්සේ ඒකත් දැන් තියෙන්නේ අර ක්‍රියාවලියමයි නේද? හොද්දෙන් අතර ගත්තට පස්සේ අතර දැන් ආවනේ දිර ටිකක්. ඕක දිවට තියෙන එකත් ක්‍රියාවලියක් නේද? හිත හැදෙන එකත් ක්‍රියාවලියක්, හොද්ද හැදෙන එකත් ක්‍රියාවලියක්, අතෙන් අරකින් මෙහෙම අරන් අතේ තියාගන්න එකත් මොකද්ද? එකත් ක්‍රියාවලියක්. ඔතන නැවතුන තැනක් තියනවද? නෑ. එහෙනම් මේ හැම එකක්ම තියෙන එව්වද නැත්තම් එක ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන දෙයක්ද? එහෙනම් මේ ක්‍රියාවලියක් නේද හැම තැනම තියෙන්නේ? මේ බෝඩ් එක කියන්නේත් මොකද්ද? ක්‍රියාවලියක්. හොද්ද කියන්නේත් මොකද්ද? ක්‍රියාවලියක්. හේතු ගැළපි 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 එක එක දිගට යන ක්‍රියාවලියක්. හිත ක්‍රියාවලියක්. එහෙනම් සතර මහා ධාතුවයි රූපේ කියන එක. සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ තියෙන එකක්ද නැත්නම් ක්‍රියාවලියක්ද? මේ හිත කියන්නේ තියෙන එකක්ද නැත්නම් ක්‍රියාවලියක්ද? ක්‍රියාවලි දෙකක්. ක්‍රියාවලි දෙකක් නම් සිදු වෙන්නේ මේ දෙක නම් හැම වෙලාවෙම හේතුම් පටිච්ච සම්භූත වෙන්නේ ඒ සම්භූත වෙන්නේ ක්‍රියාවලි දෙකක් නම් ඒ සම්භූතයත් ඒ එකතු වෙන මොහොතට හැදුන එකක්ද නැත්නම් එකක් තිබ්බ එකක්ද? සම්භූතයත් ඒ මොහොතට හේතු ගැළපිලා හැදුන එකක් මිසක් මේ ක්‍රියාවලි දෙකක් ගැළපිලා බැඳෙද්දී හැඳිනීම කියන එක. හැඳිනීම කියන සංසිද්ධිය මේ හිත ඇසුරු කරගෙන වෙනවා. එහෙනම් හැඳුනුන දෙයක් තියනවද? ඒ කියන්නේ මේ ක්‍රියාවලි දෙක ඇතුලේ මේ ක්‍රියාවලි දෙක ඇතුලේ නැවතිච්ච හැඳිනීමක් තියෙනවද නැත්නම් මේ ක්‍රියාවලිය බව ක්‍රියාවලියකින්ම හැඳුනුනාද? එහෙනම් හේතුම් පටිච්ච සම්භූත වීමක් නේද මෙතනත්? දැන් මේ ක්‍රියාවලිය කියලා කියන්නේ මෙතනත් මොකද්ද මේ වෙන්නේ? හේතු ගැළපි 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 යන ක්‍රියාවලියක් තියෙන්නේ. හිත කියන්නේ මොකද්ද? හේතු ගැළපි 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 යන ක්‍රියාවලියක් තියෙන්නේ. මේ දෙක එකතු වෙන තැන ඒකත් ක්‍රියාවලිය නේද? ඒ ක්‍රියාවලිය උනේ එතකොට අතීතේද? ඒ ක්‍රියාවලිය උනේ අනාගතේද? නැත්තම් මේ දෙක එකට ගැළපෙන මොහොතේද? අන්න බුදුහාම දේශනා කරනවා හේතුම් පටිච්ච සම්භූතං. මේ හේතුයි ගැළපෙලා බැදි සම්භූතයක් වෙනවා. ආන්ගේ සම්භූතය කියන කොටස එවත් ඒ සම්භූතය කියන්නේ හැඳිනීමක්. ඒ උන සම්භූතය හිත විසින් දැනගත්තා, හඳුනාගත්තා. ඒ දැන හඳුනාගත්තේ තියෙන එකක්ද තිබ්බ එකක්ද තියෙන එකක්ද මේ මොහොතේ තියෙන එකක්ද එහෙම නැත්නම් අතීතයේ තිබ්බ දෙයක්ද නැත්නම් අනාගතයේ තියෙන්න තියෙන දෙයක්ද නැත්නම් මේ මොහොතේ හේතු ගැවිලා සම්මුතුන දෙයක්ද? අතීතය කියලා හරි අනාගතය කියලා හරි මේ මොහොතේ කියලා හරි හඳුනාගත්තේ මොකද්ද? හේතු ගැළපිලා සම්භූතුණු දේ. හේතුම් පටිච්ච සම්භූතං. ඒ සම්භූත උනේක ඇත්තටම තියෙන එකක්ද ඉන්න එකක්ද එහෙම නැත්තම් හැඟෙන එකක්ද? තියෙන එකක්ද ඉන්න එකක්ද එහෙම නැත්තම් බෙන්න මේ දෙක එකතුවෙන් හිතට හැඟෙන එකක්ද? හැඟෙන එකක්. හිත කියන්නේ හඟින්න තියෙන එකක්. හිත කියන්නේ හැඟෙන එකක්. තියෙන එකක් නෙමේ, හිත තියනව නෙමේ. මේ ක්‍රියාවලි දෙක එකට සම්භූත වෙද්දී හිතට ඒක හැඟෙනවා. ඔකට කියනවා දුක්ඛ. දුක්ඛ ක්‍රියාවලියක් වශයෙන් දකිනවනම් ඒකට කියනවා අනිච්ච. විද්‍යාමාන ස්වභාවයෙන් යුක්තයි. ක්‍රියාවලියක් බව විද්‍යාමානය කොහටද? හිතට. ඒ විද්‍යාමානදී හැඟෙනවා. ඒකත් හිතට දුක්ඛ. ඒක වෙන් කර ඒක වස්තුවකින් මේ සතර මහා ධාතු ලෝකයෙන් හෝ හිත ලෝකයෙන් වෙන් කරන්න පුළුවන් එකක් නෙමේ. අනත්ත. ඔය තුනම වෙන්නේ එක හිතක. අඩුම ගානේ ඔබට තේරුණා නම් මේ නැවති තියෙන හිතකට තියෙන හොද්දක් අඳුනගත්තද? නැත්නම් හිත කියන්නේ යම් ප්‍රොසෙස් එකක්, ක්‍රියාවලියක්. හොද්ද කියන්නේ යම් ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලි දෙක හේතුම් පටිච්ච සම්භූත වෙද්දී හොද්ද අතට අරන් දිව මත තියද්දී ඒකත් ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියක් වෙද්දී හොද්දේ රස විඳ නෙමේ හොද්ද රසයි කියලා හිතට හැඟුණා. ආන් ඒක හැඟීමක් වශයෙන් තියෙන්නේ කරන්න නෙමේ දකින්න. ඒකයි කියේ බුදුරජාන් වහන්සේ අනිච්ච දකින්න තියෙන්නේ කරන්න නෙමේ. දුක්ඛ දකින්න තියෙන්නේ කරන්න නෙමේ. අනත්ත දකින්න තියෙන්නේ කරන්න නෙමේ. දානේ උයන එක පිනක්. දානේ උයන එක කරන්න ඕන එකක්. දානේ උයන එක කරන්න ඕන එකක්. හැබැයි ඒ කරන ගමන් මේ රහ බල බල යන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? දකින්න එකක්. එහෙනම් පින් කර කර කුසල් කරන්න බැයිද? පින කරන ගමන් කුසලයේ දකින්න පුළුවන්. පින කරන ගමන් මේ සම්භූත හේ පින කරන ගමන් සිතින් කයෙන් වචනෙන් පින කරන ගමන් සිතුවිලි නගනග පින කරන ගමන් ඒ ඇත්තට මේ මම එක උදාහරණයක් ගත්තා. ඒ ඇත්තට මේ හොද්දේ ලුණු බලන ක්‍රියාවලිය දැක්කණන් ඒක නක් කුසලයක් කියලා. ඒක තියෙන්නේ දකින්න. හොද්ද තියෙන්නේ අතපය එකතු කරලා. ඒකත් ක්‍රියාවලියක් තමයි. නමුත් අපි කියමුකෝ ඒක දානෙ උයන එක පින. අර දකින්න එක කුසලේ. එහෙනම් බලන්නකෝ පින් නැතුව කුසල් කරන්න පුළුවන්ද? බෑ. මේ හිත සම්බන්ධව තියෙන හැම එකක්ම තියෙන්නේ දකින්න. අතට හොදි ටික අරන් දිවේ තියෙන එකත් ක්‍රියාවලියක්. ඒ හොද්දත් ක්‍රියාවලියක්. ඒ හිතත් ක්‍රියාවලියක්. ඔය කිසිම තැනක නැවතුණ දෙයක් තිබ්බේ නැහැ. තිබුණ දෙයක් තිබ්බේ නැහැ. නැවතුණ තිබුණ දෙයක් ඔය කොහෙවත් තිබ්බේ නැහැ. ඒ දෙකම තිබ්බේ මේ සතර මහා ධාතු ලෝකයේ. හෙවත් හොද්ද සතර මහා ධාතු ලෝකයේ තිබ්බේ ක්‍රියාවලියක. ගහේ තිබ්බේ ක්‍රියාවලියක්. කපලා කරලා ගමන් හොය උයන ගමන් මේ තියෙන්නේ ක්‍රියාවලියක. ඒක යන්නේ ක්‍රියාවලියක. හිත ඒ මුළු දේ ඒ හැම දෙයක්ම කරන හිතක් තිබ්බේ. කඩන හිත එහෙම එහෙම ගිලා ඒ හිතත් ක්‍රියාවලියක තිබ්බේ. එහෙනම් ඔය හොද්දේවත් ඔය හිතේවත් නැවතුණ තැනක් තිබ්බේ නැහැ. ඒ දෙකම ක්‍රියාවලියක්. ඔය ක්‍රියාවලි දෙක යම් තැනක ගැළපිලා බැඳිලා සම්බූත වෙනවා හිතක. ආන් ඒකත් ක්‍රියාවලියක්. හැඟෙනවා කියන එකත් ක්‍රියාවලියක්. ඒ හැඟෙන එක ඇත්තටම හැඟීමක් වශයෙන් දකින්න එකට කියනවා කුසලයේ කියලා. ඒකයි අනිච්ච දුක්ඛ අනාත්ත තියෙන්නේ දකින්න. දහමෙන් දකින්න. දහම තමයි මේ හැදෙන හිත. ආන් ඒ හැදෙන හිතට අනිච්ච කියනවා අපි දාන්න කියලා. අපි නිකන් වචනේ කියන අනිච්ච දාන්න, දුක්ඛ දාන්න, අනාත්ත දාන්න අපි කියනවා. ඒකට කියනවා අනිච්ච දාද්දි බෙන්න මේක හැඟීමක් වශයෙන් දකි. දුක්ඛ දාද්දි අනාත්ත දාද්දි මේක හැඟීමක් වශයෙන් දකිනවා. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත තියෙන්නේ දකින්න. එහෙම දැකගෙන දැකගෙන යද්දී ඔබට තේරෙයි හොද්දක් කියලා එකක් මම හදලා නැහැ. හොද්ද කියන්නේ ඇත්තටම ආපු හැඟීමක් විතරයි. හොද්දක් හදලම නැති බව තේරෙයි. සම්මුති ලෝකයේ යුතුයකම වගකීම කරන ගමන් සම්මුති ලෝකයේ පින කරන ගමන් ඇත්තටම ඒක අතට අරන් අය කරන ක්‍රියාවලිය තුලමයි ඒක ඒක උදාහරණයක් මේ ගත්තා ඒක ඒක තැන් වලින් බැලිය හැකි මේක අපි අර අතට අරගෙන දිවේ තියෙන ඒ දිවයි රසය ඔස්සේ අපි මේ කතාව දැන් කරන් යන්නේ ඒ නිසා වෙනද අල්ලන්න එපා මේ ක්‍රියාවලිය එක එක කොටසක් අරගෙන තමයි මේ පොයින්ට් එක විස්තර කරන්නේ ඈ හැම ඕන තැනකින් මේක බැලිය හැකි දකින්න තියෙන්නේ කොතනින් හරි Taman දකින්න පටන් ගන්න එහෙම දකි තේරෙයි හොද්දක් මම හදනව නෙමේ අන්තිම හොද්දක් හදන බවත් මොකද වෙලා තියෙන්නේ හැංගිලා එහෙනම් හොද්දේ අතීතයක් තියනවද අනාගතයක් තියනවද හදව කෙනෙක් ඉන්නවද නැත්නම් ඇත්තට මේකත් හැංගීමක් විතරද හැංගීමක් විතරයි දුක්ක සබ්බම්පි දුක්ඛං ඔය දුක විඳින්න පුළුවන් එකක් නෙමෙයි දකින්න එක ඒකට කියනවා ඇත්ත දකින්න යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා ඇත්ත දකින්න එකක් සංසිද්ධිය සිදුවීමක් ගුරුසානස් කියන සිදුවීමක් කියලා මතකද කතාව කියලා තිබ්බ ඔය කලින් දේශනාවල සිදුවීමක් ගැන කතා කරේ සිදුවීමක් මේ සිදුවීම් ටිකක් තියෙන. ඒ සිදුවීම් වල ඒ මොහොත මොකද්ද වෙන්නේ ඇත්තටම හිතට හැංගෙනවා. එහෙනම් අපි හොද්දේ රස විඳලාද නැත්නම් හොද්ද රසයි කියලා හැංගිලාද? මෙතන බෝඩ් එකක් තියනවද නැත්නම් තියනවා වගේ හැංගෙනවද? හැංගෙනවා. එහෙනම් ඒක මේ සතර මහා ධාතු ලෝකේ වෙන එකක්ද නැත්නම් හේතුම් පටි සම්බූත වෙද්දි හිත් ලෝකෙ වෙන එකක්ද? හිත් ලෝකෙ වෙන බව දැක්කොත් ආන්ගේ හිතට බැඳෙන්න බෑ. හිත් ලෝකෙ වෙන බව දැක්කොත් ආන්ගේ හිතත් ඒ ගැටෙන්න බෑ. හිත් ලෝකෙ වෙන බව යථා භූතයෙන් දැක්කොත් ආන් ඒකත් එක්ක පවතින්න බෑ. හේතුම් පටිච්ච සම්බූතං ඒ හේතුව දැක්ක තැන හේතු බංගා නිරුච්චති. නිර්ුදා වෙන්න ගන්නවා රාගදේශ මොහ ටික. නැවත හට ගැනීම නැති වෙන්න පටන් ගන්නවා රාගදේශ මොහ ටික. එහෙනම් අපි රූප බලලා නැහැ. සද්ද අහලා නැහැ. ගඳ සුවඳ රස ස්පර්ශ විඳලා නැහැ. හිතින් හිතලා නැහැ. ඔය ඔක්කොම හේතුම් පටිච්ච සම්බුත වෙද්දී අතර මොකද වෙලා තියෙන්නේ? හැංගිලා. ඇහෙන් රූපේ දැක්කේ දිවෙන් රස වින්දේ හොද්ද කාලද නැත්නම් හොද් හැංගිලාද හැංගිලා ආන් එක හැංගීමක් නිසා තමයි කොච්චර හොදි කෑවත් හොදි ඇති වෙන්නේ නැත්තේ අපි කියන්නේ ජීවිත කාලෙම කන්නේ මෙහෙත් එහෙමනේ පරිප්පු ජීවිතේම අනාගත පරිප්පුවක් වුණාට පරිප්පු කාල ඇති වෙන්නේ නේද ඇයි ඇත්තටම කයට පරිප්පු වැටුණාට සතර මහා ධාතුවක් සතර මහා ධාතුවක එකතු වුණාට ඇත්තම කෙනෙක් පරිප්පු කාලා නෑ කාලා කියලා හිතා ගන්න හදලා තියෙනවා ඒකට කියනවා වෙන් කර ගන්න හදනවා කියලා ඒක අනත්ත පැත්තේ තියෙන කොටස අපි කතා කරේ දුක්ඛ ගැන මේ ලෝකේ ඇත්තටම වෙලා තියෙන්නේ හැංගිලා විතරයි හේතුම් පටිච්ච සම්බූතං කොයි වෙලාවේද පච්චුප්පන්න මොහොතේ පච්චුප්පන්න කියන්නේ මේ ප්‍රත්‍යයෙන් උපදින ප්‍රත්‍ය එකතු වෙන මොහොත හේතුම් පටිච්චසං ඔය හැදුන හැම හිතක්ම අතීතයේ කියලා යමක් හැදුනනම් අනාගතයේ කියලා හැදුනනම් තියෙනවා ඉන්න ඔය හැම එකක්ම හේතුම් පටිච්ච සම්බූතං ඒක හරියට දැක්කනම් හේතු බංගා නිරුච්චති ආන්ගේ ධර්මය අවබෝධ වෙන දිනයක් බවට අද දිනේ ඔබ හැම දිනාටම හේතුපනිශ්‍රේ වේවා කියලා හදවතින් ආශිර්වාද කරනවා හොඳයි